ඉතින් අද දවසේ දිස්කින්නතුන බොහෝම ශ්‍රද්ධාවෙන් තුන ගොන් කෙරෙහි සිතකය වචනය සංවර කරගෙන බොහෝම වමනාගෙන අද දවසේ දේශනාවන් අහලා ඒ ප්‍රතිපත්ති ධර්මයේ හැදෙන්නට භාවනා මානසිකාරයන් කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන දහම් කරුණු ටිකක් මම ඔබේ කියලා දෙන්නම්. එතනදී මේ ටිකේම මම එක එක ආකාරයට සම්මා දිට්ඨිය ඇති කර ගන්න හැටි මේ ක්‍රමවලින් දේශනා කළා පැහැදිලි කළා. ඊට පස්සේ ඒ සම්මා දිට්ඨිය කියන කාරණාව අසා දැනගත්තාම ඒ ධර්මතාවය අපේ ජීවිතය අංගයක් කරගන්න නැත්තම් අපේ ජීවිතමත් බවට පත් කරගන්නට අවශ්‍ය ප්‍රතිපදාව ගැන පැහැදිලි කළා සීල සමාධි ප්‍රඥා කියලා. ඊට අදාළව සීල පිළිබඳව සමාධිය පිළිබඳව විදර්ශනා ඥානයන් පිළිබඳව නෝතන පිළිගැනීමක් කළා. මේ ඔක්කොම හැම දෙයක්ම කළේ එකම තැනකට එන්නයි කියන කාරණාව එකට එකතු කළා කිටිකල්ලා මම අද පොඩි දේශනාවක් කරන්නම්. එතකොට ඒ අනුසාරයෙන් අද දවසේදී අපිට ඒක කටයුතු කරගන්නට පුළුවන්. තවත් කාලෙදී අද දවසේදී මම බලාපොරොත්තු වෙනවා පිටි සම්පාද දේශනාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මොකද ඊය සතියේ මම පොරොන්දුක්නා එන්න අපහසු වෙනක් තියෙන නිසා මේ සතියන්තයේදී ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් කරන එක. නමුත් එකම දේ ආපහු අහන්න ලැබෙනවා කියලා හිතන්න එපා. එකම දේ වුණත් අහනකොට අපිට කලින් ධර්මයන්ට වඩා වෙනස් වෙනත් අර්ථයක් වැටෙනවා. මොකද ධර්මයේ විශේෂ ආනිසංස පහක් තියෙනවා. බණ අහනකොට අසුතං සුනාති නොසුපදී අහන්ට ලැබෙනවා. සුතං පරියෝධේති අහගත්තදී අහනකොට නැවතත් පිළිසිදු වෙනවා. තවත් හොඳට ඒකේ අර්ථය තේරෙනවා. එතකොට දිට්ඨින් මුචුන් කරෝති දෘෂ්ටිය දුර වෙනවා. කම්කම් විතරති සක සංකා කියන ඒවා දුර වෙනවා. චිත්ත වස ප්‍රසේදති හිත පහදිනවා නැත්නම් හිත සමාධි වෙනවා කියලා සද්ධර්ම ශ්‍රවණයේ ආනිසංස පහක් තියෙනවා. ඉතින් ඒ ආනිසංස පහම නොඅඩුවකට ලැබෙනවා ඒ අහපු දෙයක් නැවත නැවත අහනකොට. එතකොට අද අපි ධර්ම කරුණු ටිකක් කතා කරමු. එතුමනි එදා අපගේ අමාමෑණිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට කලින් බෝධිසත්ව කාලෙදී ඒ ජීවිතයේ නිසරු බව හරයක් නැති බව දැකලා ගෙයි ගෙදරින් නික්මලා ඉතින් අවුරුදු 6ක් තිස්සේ මේ දුෂ්කර ක්‍රියාවන් කරලා එදා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දවසේදී ශ්‍රී මහ බෝධින් වහන්සේගේ ඒ බෝධි මූලයේ පරයන්තිම වැඩේදී ඉතින් රාත්‍රී ප්‍රථම යාමේදී ඒ ප්‍රවේශු කඳ පිළිවෙල දන්නා නෝන පස්චිම මධ්‍යම යාමේදී පස්සෙන් ඉස්සරහ පාද දන්නා නෝන ඉති කරගත්තා. ඊට පස්සේ තථාගතයන් වහන්සේට මෙන්න මෙහෙම පරිවිතක්යක් ඇති වුණාලු. ඉති අදහසක් ඇති වුණා. අනේ මේ සත්‍යයෝ ලෙඩ වෙනවා, මැරෙනවා, මහලු වෙනවා, නොවී දුක් වලට පත් වෙනවා. එතකොට හැමෝම දුකේදී අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, කෑගහනවා, අඬනවා. නමුත් මේ දුකේ නැති කිරීමක් වෙන්නේ නැහැ. කවදාන මේ සත්‍යයන්ගේ දුක නැති වේද කොහොමද මේක මොන ආකාරයෙන් දුකක් දුක කියන එක මේ සත්‍යයන් කෙරෙහි නැති වෙනවද කොහොමද නැති වෙන්නේ කියලා අදහසක් ඇති වුණා. ඊට පස්සේ අනේ මේ ලෝක සත්‍යෙ මෙච්චර දුක් විඳිනවා ඇත්තටම මේ ඒ දුක මොකද්ද කියලා ලෝකයා කෙරෙහි ලෝකයා විඳින දුක අරමුණු වෙලා ලෝකයා විඳින දුක් ගැහැට පීඩාවන් තථාගතයන් වහන්සේට එතකොට සම්මා සම්බුද්ධ ධර්මපත් වෙලා නැහැ. එතකොට දුක අරමුණා කියනවා. අරමුණා ඊට පස්සේ යෝනිසෝ මනසික කරුණාවෙන් යුක්ත යෝනිසෝ මනසිකාරයක් උපන්න ඇත්තටම කුමක් ඇති කරලේ කුමක් නිසාද මේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුමනස් කියන මේ දුක් සත්‍ය උඳින්නේ මොකක් නිසාද කියලා. ඒ කිසියම් කෙනෙකුගෙන් ඇහිමකින් උපකාරයකින් තොරව තථාගතයන් වහන්සේ කෙරෙහිම නුවණ පහළ වුණාලු ඉදදීම නැමැති ධර්මතාවය නිසා නේද මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුමන උපාය පිටින් සියලුම දුක හටගන්නේ කියලා මහා කරුණාවෙන් යුක්ත යොමුතුමාගේ සිතාද කෝපය. ඉතින් තථාගතයන් වහන්සේ දළුවලු නුවන් බලලා ඉතින් දුක ඉපදීම කියන ධර්මතාවය ඇති කරන්නේ මෙකොද දුක් ලෝකේ විද්‍යමානයි කියනවා. කුමක් නිසාද මේ ඉපදීම කියන කාරණාව වෙනවද කියන කාරණාව වෙනෙහි කරන බෝසතාණන් වහන්සේට තේරුණාලු බහුවේ නිසායි ඉපදීම කියන කාරණාව වෙන්නේ කියලා. කුමක් නිසා භවය වෙනවද කියනකොට උපාදානය නිසායි භවය ඇති වෙන්නේ කියලා අනුන්ගේ ඇසීමකින් තොරව තමන් කෙරෙහිම මේ ඥානේ උපන්නා. උපාදානය කුමක් නිසාද කියලා නොනින් මෙනෙහි කරනකොට තණ්හාව නිසායි කියන කාරණාව අවබෝධ වෙනවා. තණ්හාව කුමක් නිසාද කියලා බලනකොට ඇති උනාලු තේරුණා වැටුණා කියන වේදනාව නිසායි කන්නාව. වේදනාව කුමක් නිසා හට ගන්නවද කියලා මෙනෙහි කරන තථාගතයන් වහන්සේට මොනට අවබෝධමාන ස්පර්ශය නිසායි මේ වේදනාව ඇති වෙන්නේ. ස්පර්ශය කියන කාරණාව කුමක් නිසා හටගන්නේද කියලා මොනෙ මෙනෙහි කරන තථාගතයන් වහන්සේට මේ ආයතන නිසායි ස්පර්ශය වෙන්නේ කියන කාරණාව තේරුණා. ආයතන කුමක් නිසා වෙනවද කියලා අහනකොට තේරුණාලු මොකද්ද මේ නාම රූප නිසායි ආයතන වෙන්නේ. නාම රූප කුමක් නිසාද කියලා බලනකොට පුතාගතන වහන්සේ මේ විඥානය නිසායි කියලා තේරුණා. විඥානය කුමක් නිසාද කියලා බලනකොට තේරුණාලු සංකාරය නිසා. සංකාරය කුමක් නිසාද කියලා බලනකොට අවිද්‍යාව නිසා කියලා මේ දුක ඉඳලා දුකට අනුලෝමෝ සතාගතන වහන්සේට කරුණු කාරණා එකින් එක බලාගෙන අවිද්‍යාව දක්වාම ගියා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දරුවේ ඉතිහා කාරණාවක් නැහැ. ආශ්‍රවතිය නමුත් අවිද්‍යාව ලැබුවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ ප්‍රතිලෝමව මේ කළා. එහෙනම් අවිද්‍යාව නිසා සංඛාර වෙනවා. සංඛාර නිසා විඥානය, ඒ නිසා නාම රූප, සලආයතන, පස්ව වේදනා, තණ්හා, උපාදාන භව ජාති ඒ නිසායි මේ ජරා මරණ දුක ඇති වෙන්නේ. මෙහෙම නේද මේ ලෝකයේ තුල ජරා මරණ ශෝක පරිදේ දුක් දෝහතු පායාසෝ පවතින්නේ. මෙහෙම නේද දුකී ඇති වෙන්නේ කියලා පුබ්බේ අනුසුතේ සුදම්මේ සුචක්කු උදපාදි ඥාන උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝකෝ උදපාදි පෙර නොයසු ධර්ම කෙරී තථාගතයන් වහන්සේට එහෙස් පහළ වුණා. ඥානයක් පහළ වුණා, ප්‍රඥාවක් පහළ වුණා, විද්‍යාවක් පහළ වුණා, ආලෝකයක් පහළ වුණා කියලා බුදුචාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේට ආපහු නුවණක් ඇති වුණාලු. ඉතින් මේ ලෝකයා මේ සාල් මහා දුකක් වදිනවා. මේ දුක කවදානම් නැති වෙයිද? කොහොමද නැති වෙන්නේ කියලා තමන් කෙරෙහිම යෝනිසෝ මනසිකාරයක් උපන්නා. ඒ උපන්න තථාගතයන් වහන්සේට වැටහුණාලු කියනාලු ජාති කියන කාරණාව සියල්ල සියලු ආකාරයෙන් නැත්තම් ජාති කියන ධර්මතාවයක් නොවේනම් මේ දුකයි ජරා මරණ ශෝක පරිදේව කියන මේ දුක් කෙරෝ වෙන්නේ නැහැ. දුක කියන එක නැති වෙනවා මේ දුක. ජාතිය නැති වෙන කුමක් නිසාද කියලා බලනකොට මේ භවයේ කියලා යමක් කියන්නේ තියෙන සියල්ල සියලු ආකාරයෙන් සියලු තැන්හි මේ භවය කියන ධර්මතාවය නොවේනම් ඒ භව නිරෝධයෙන් ජාති නිරෝධය වෙනවා. භවය නැතිවීමෙන් ජාති නැතිවීම වෙනවා කියලා තථාගතයන් වහන්සේ දුන්න පහළ වුණා. ඒ වගේම භවය කුමක් නැති වෙනවද? උපාදාන නැතිවීම, උපාදාන තණ්හාව නැතිවීම, තණ්හා වේදනාව නැතිවීම, වේදනාව ස්පර්ශ නැතිවීම, ස්පර්ශ ආයතන නැතිවීම, ආයතන නාම රූප නැතිවීම, නාම රූප විඥාන නැති වීම විඥානයේ සංකාර නැති වීම සංකාර අවිද්‍යාව නැති වීමෙන් කියලා දුකේ ඉඳලා මෙම අනුලෝම නිරෝධී ඥානය පහළ වුණා. තථාගතයන් වහන්සේට නොනත් පහළ වුණා. ඊට පස්සේ එහෙනම් අවිද්‍ය යත්තේ වාසේස විරාග නිරෝධ අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවීමෙන් වන අවිද්‍යා විරාගයෙන් සංඛාර නිරෝධ වෙනවා. ඒ නිසා විඥාන අවසාත බලකතන තණ්හා උපාදාන භව ජාති නිරෝධ චරා මර ශෝක පරිදේ දුක්ඛ දෝමන සපාය ආතානි විචන්ති කියලා දැක්කා. ඊට පස්සේ තථාගතයන් වහන්සේට මේ පටිච්ච සම්පදායේ ගලපනකොට ආවා උත්තර දෙකක්. මේ පටිච්ච සම්පදායේ ගැළ තියෙන උත්තර දෙකක් ආවා. එකක් තමයි යම් තැනක අවිද්‍යාව තියෙනම් අවිද්‍යාව කියන ධර්මතාවයේ තිබුණු නතර වෙලා පවතින කෙරවලින්ම දුක කියන තැන උපදවලාමයි. ආයේ ඊට මෙහා කිසිම සමාවක් නැහැ. එක ධම්වලක පුරුකක් අනිත් ධම්වල පුරුකට අනිත් ධම්වල මේ විදිහට මේ කෙරවල දෙක අල්ලගත්තාම අතරමැද ඉදී තමයි සම්බන්ධතාවය තියෙන්නේ. ඒ වගේ අවිද්‍යාව කියන ධර්මතාවය මේ පැත්තෙන් ගත්තොත් තේහා පැත්තෙන් ධර්මවල පුරුක කෙරවල තමයි මොකද ජරා මර ශෝක පරිදේ දුක් දුමන සුපායාස. එතකොට කිසිම විදිහක අතරමැද පුරුකක් දෙකක් ලැබිලවත් තිබුණොත් තියෙනවද? තියෙනදයි එක දිගටම අඛණ්ඩ සිද්ධාන්තයක් ඇහිලා දැක්කලු. ඊට පස්සේ සසරට තව නමක් ජරාම වේද තව නමක් දුකට තව නමක් අවිද්‍යාව. අවිද්‍යාවට තව නමක් සසරට තව නමක් දුකට තව නමක් ජරාම රෝග පස්සේ දුක. දුක කිව්වොත් අවිද්‍යාව, අවිද්‍යාව කිව්වොත් දුක කුමක් නිසාද? අවිද්‍යාව දුක නිසා නෙවෙයි, දුක අවිද්‍යාව නිසා නෙමෙයි. අවිද්‍යාව කියන කාරණාව තිබුණොත් ඊගාව කරන හදනවා, සංකාරේ හදනවා. සංකාරේ කියන කෙනා ගන්නවත් ඡන්ද මේ එයා නාම රූප හදනවා. මේ විඥානය හදනවා. විඥානේ නාම රූප හදනවා. මේ විදිහට ජරා මරණ ශෝක පරිදේව කියන දුක කියන කාරණාව හදලම තමයි අවසන් වෙන්නේ. එහෙනම් අවිද්‍යාව කියලා කියන්නේ දුකට තව නමක් කියන කාරණාවට සාධකනාවට තේරුණා. අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාව තියෙනවා නම් අවිද්‍යාවෙන් යුක්ත නම් එයා නතර වෙලා තියෙන කොතනින්ද ජරා මරණ දුකෙන් කියලා. ඊට පස්සේ තථාගතයන් වහන්සේට තේරුණාලු අවිද්‍යාව නැතිකන අවිද්‍යාව නැත්තම් අවිද්‍යාව නැහැ කියලා කියන්නේ විද්‍යාව තියෙනවා නම්. විද්‍යාව තියෙනවා නම් අවිද්‍යාව නැතිනම් මේක නිවනට තව නමක්. අවිද්‍යාව යම් තැනක නැතිනම් නතර වෙලා තියෙන්නේ කෙලින්ම නිවනේ. අවිද්‍යාව නැත්තම් නතර වෙලා තියෙන්නේ නිවනේ. නිවන තව නමක් අවිද්‍යාව නැතිකම. නැත්තම් විද්‍යාව සම්මාදිට්ඨිය. මොකද අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොකොටොත් ඒ අවිද්‍යාව විරාගින් සංඛාර කර්මක්ෂය වෙනවා. කර්ම නැති වුණොත් විඥානය නැහැ. විඥාන නැතිනම් නාම රූප නැහැ. සලආයතන පස්ස වේදනා සංඛා උපාදාන භව නැහැ. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුඛාය ආසානි විචාන්ති. එතකොට නිවනට තව නමක් තමයි මොකද්ද මේ? විද්‍යාව නැත්නම් අවිද්‍යාවගේ නැති තැන කියලා මේ කාරණා දෙක ගැළපෙමින් අන්තිමට හැමදාම පටිච්චසමුප්පාදයේ උඩටේට මෙනෙහි කර කර හිටියේ නැහැ. එකතරේ මෙනෙහි වුණේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේට දැන් හම්බ වුණා උත්තර දෙකක්. විද්‍යාව සහ අවිද්‍යාව කියලා. එතකොට මෙන්න මේ විද්‍යාව තිබුණ චරම දුක ඇති වෙනවා. විද්‍යාව නැති වුණොත් අවිද්‍යාව තිබුණ චරම දුක ඇති වෙනවා. අවිද්‍යාව නැති වුණොත් විද්‍යාව තිබුණොත් චරම දුක නැති වෙනවා. ඊට පස්සේ තථාගතයන් වහන්සේ මොකද කරන්නේ? වර්තමානයේ අවිද්‍යාව දුරු කිරීම සඳහා පංච උපාදාන ස්කන්ධය උදේ වේදවා කියලා කියනවා. එතකොට මම මේකෙන් දැක්කේ විමුතුනි බලන්න මේ කාරණාව දිහා අන්තිමට එක මේ පටිච්චසම්පාද ධර්මයේ ගැළපෙන්නු තමයි එක උත්තරය. මොකද්ද? සම්මා දිට්ඨිය තිබුණොත් නිවන නැත්තම් විද්‍යාව තිබුණොත් නිවන. සම්මාදිට්ඨිය නැත්නම් අවිද්‍යාව තිබෙන සසර. එතකොට නිවන් දකින්නවද සසරේ යනවද කියන කාරණාව විද්‍යාව සහ අවිද්‍යාව කියන ධර්මතාවය මත පදනම් වෙලා තියෙනවා. කියලා නේද? දැන් අවිද්‍යාවට හසු වෙන ටිකක් තියෙනවනේ. දැන් මේ මේ කියපු සිද්ධිය පෙර ජීවිත සිද්ධාන්තයෙන් බලන්න එපා. එහෙම සිද්ධියක් නෙවෙයි මේ. පෙර අවිද්‍යා සංඛාරයෙන් හටගත්ත ස්කන්ධ ටිකක් තියෙනවා. දැන් අවිද්‍යාව නැහැ. දැන් ස්කන්ධ ටිකක් තියම්බුනේ. දැන් මේ අද අවිද්‍යාවට හසු වෙන මේ ස්කන්ධ ටික. මේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්න මේ දැන් ජරා මරණ දුකේ ඉඳලා ගෙනාවේ පුරාණ කර්මයට හතගත්ත ස්කන්ධ ටිකේ ඇත්ත නොදැක්කොත් කියන තැනටයි යනාවේ. දැන් මේ ස්කන්ධ ටික අවිද්‍යාව ඇතුළේ තියෙන එකක් නෙමෙයි. අවිද්‍යාවට අයිති එකක් නෙමෙයි. මේ ස්කන්ධය අවිද්‍යාවට පිටින් තියෙන්නේ ස්කන්ධයන්ගේ ඇත්ත නොදන්නා කම නිසායි අවිද්‍යාව කියන කාරණාව නිර්වාණය වෙනවා. ඒ අවිද්‍යාව තිබුණොත් වර්තමාන සංඛාර වෙලා විඥාන වෙලා ජරා මරණ ශෝක පරිදේව කියන දුක කියන එක නැවත දුක උපදිනවා කියන එක සකස් කළම තමයි අතහැරෙන්නේ. ඊට පස්සේ ප්‍රාණ කර්මයක හටගත්ත ඒ ස්කන්ධ ටික අරබය යම් කිසි කෙනෙකුට විද්‍යාව නැත්තම් ඇත්ත ඇහිටි දැකීම ඇති වුණොත් අවිද්‍යාව නැති වුණොත් කර්ම නැති වෙලා සංඛාර නැති වෙලා චරා මරණ ශෝක පරිද දුක් දුම්න උපායාසය නිරුද්ධ වෙනවා කියන කාරණාවක් වෙන්නේ. එතකොට දැන් විද්‍යාව සහ අවිද්‍යාව කියන එක නැත්තම් ඇත්ත දැකීම සහ ඇත්ත නොදැකීම කියලා එකක් තියෙන්නේ. ඒකටත් තමයි තියෙන්නේ නේද? මොකේද ඇත්ත දකින්නවා හෝ ඇත්ත නොදකින්නවා කියන එක තියෙන්නේ. ආහත වගේ දැනගද නැහැ. ස්කන්ධයන්ගේ ඇත්ත දකින්නවා හෝ ඇත්ත නොදකින්නවා කියන එක තියෙනවා. එතකොට කුමන ස්කන්ධ ටිකේද? පෙර කර්මයෙන් හටගත්ත ස්කන්ධ ටිකේ. දැන් මේ අවිද්‍යාව කියනකොට මේ සිද්ධාන්තය අරගෙන යන්න එපා පෙර භවයකට. එහෙම ගියොත් අපිට ගොඩ යන්න තැනක් නැහැ. මොකද එහෙම ගියත් එතනක් තියෙන මේ වගේම සිද්ධියක් නිසා කර අවිද්‍යා කර්මයෙන් කෙරෙන ඕන ටික තමයි කළ ටික තමයි මේ ස්කන්ධ ටික හදලා දුන්නා. මේ ටිකේ අදාවිද්‍යාවේ තුරුමොත් ජරා මරණ දුක නැවත මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක්ම හදනවා. මෙතන දුක් විඳලා නැවත මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් හදනවා. අද විද්‍යාව පහළ වුණොත් එතකොට විද්‍යාව නැත්තම් ඇත්ත ඇටි හැටිද පත්ත වෙන්න ඕනේ දකින්න ඕනේ මොකේද? ඒක පෙර කර්මයට හටගත්ත ස්කන්ධ ටිකේ. ස්කන්ධ ටිකේ ඇත්ත ඇටි හැටි දැක්කොත් මොකද වෙන්නේ? අද අවිද්‍යාව නැති වෙනවා. විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව නැති වෙලා විද්‍යාව පහළ වුණොත් මොකද වෙන්නේ? කර්මක්ෂය වෙනවා. සංඛාර නිරෝධය. සංඛාර නිවන් දක්නවා කිව්වහම හරි. නමුත් අපිට ඒකේ අනුපිළිවෙලක් තියෙනවානේ. ඇත්ත දැක්කහම නැත්තම් සම්මා දිට්ඨිය ඇති කරගන්න මොකටද කියලා අපි ඔය සම්මා දිට්ඨිය කියලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවනේ නේද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ ඇයි මොකද්ද මොකටද ඒක කරන්නේ කියන එක තියෙන්නේ අපිට. සම්මා දිට්ඨියෙන් බලනකොට සම්මා දිට්ඨිය වඩනකොට සම්මා දිට්ඨිය කියන කාරණාව පැහැදිලි වෙනකොට ඇත්ත ඇති හැටි දකිනකොට මොකද වෙන්නේ? මිච්ඡා දිට්ඨිය නැත්නම් අවිද්‍යාව නැති වෙනවා. එතකොට විද්‍යා සම්මා දිට්ඨිය සහ විද්‍යා විද්‍යා උපදෝ අවිද්‍යා නිරෝධය. එතකොට සම්මා දිට්ඨිය අපිට ඕනේ මොකද? සම්මා දිට්ඨිය ඇති කරගත්තාම ඇත්ත ඇති හැටි දැක්කහම සංඛාර නිරුද්ධලා අනිත් ඔක්කොම ටිකේ ඉදේමයි. කිසි කෙනෙකුට අනේ අපි නිවන් දකින්න කොහොමද නිවන කියන්නේ මොකද්ද කිසි වෙලාවක ප්‍රාර්ථනාවක් ඕනේ. අනේ දැන් මෙහෙමයි කියන්නේ කෙනෙකුට ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන සුපායාසය කියන දුක නේද ඔයගොල්ලන්ගේ ජීවිතේ ප්‍රශ්නේ? හරි. ඔයගොල්ලන්ට දුක කියන කාරණාව නැති වුණොත් ඒ ඇතිනේ ඉපදීම ලැබීම මහලු පාපයන් ඇක්කීම ප්‍රියංගෙන් හිතෙන් දෙනවා කියන සියලු මහා ආකාර පංච උපාදාන කන්ද දුකම නැතිකමයි නම් ඕනේ නේද? හරි. දැන් අපි දුක කියන එක නැති කරන්න ගියාම එයා කියනවා මං ගැන කරදර වෙන්න එපා, මම ඉබේම නැති වෙන ජාතිය කියන එක නැති කරන්න ඕන. ජාතිය කියන එක නැති වුණාම මං නැති වෙනවා.
ඒක දැන් ඉපදීම නැති කරන්න කියලා අපි හැදුවාම එයා කියන මේ මං ගැන කලකල වෙන්න එපා අතතර වෙන්න එපා භවය නැති කරන්නක මම නැති වෙනවා දැන් භවය නැති කරාම මේ දෙන්න නැති වෙනවා භවය නැති කරන්න කියලා අපි හදනවා භවය කියන්නේ මොකද්ද ඒක කොහොමද නැති කරන්නේ කියලා හොයනකොට දැන් මං ගැන වැඩි කලකල වෙන්න කරදර වෙන්න ඕනේ නැහැ උපාදානේ නැතිව මම නැති වෙනවා ඊට පස්සේ ඇත්තටම උපාදානේ කියන්නේ මොකද්ද ඒක නැති කරන්නේ කොහොමද කියලා හොයනකොට එතනින් උත්තර කියන්නේ මං ගැන වැඩි කලබලුනේ නැතිවට කමන්නේ තණ්හාව නැති කරන්නේ මම නැති වෙනවා තණ්හාව නැතුනොත් උපාදාන නැහැ තණ්හාව නැති කරන්නේ කියලා හදනකොට කොහොමද තණ්හාව නැති කරන්නේ කියලා බලනකොට මාව නැති කරන්නේ වේදනාව නැති කරන්නේ එතකොට මම නැති වෙනවා කියන එක තියෙනවා වේදනාව නැති කරන්නේ කියලා හදනකොට වේදනාව නැති කරන්නේ ස්පර්ශය කියන එක නැති කරන්නේ එතකොට වේදනාව නැති වෙනවා ස්පර්ශය නැති කරන්නේ කියලා හදනකොට කොහොමද ස්පර්ශ නැති කරන්නේ ආයතන ටික නැති කරන්නේ එතකොට ස්පර්ශය නැති ආයතන ටික නැති කරන්නේ කියලා හදනකොට නාම රූප කියන එක නැති කරන්නේ එතකොට ආයතන නැති නාම රූප දෙක නැති කරන්නේ කොහොමද මොකද්ද නාම රූප දෙක කියලා හොයනකොට නෑ ඒ ගැන කලබල වෙන්න බෑ විඥානය නැති කරන්නේ එතකොට නාම රූප නැති ඇත්තට විඥානය කියන්නේ මොකද්ද ඒක කොහොමද නැති කරන්නේ කියලා හදනකොට නෑ ඒකට කලබල වෙන්න බෑ සංඛාරය කියන එක නවත්තනකො මම අතර වෙනවා සංඛාරය කියන්නේ මොකද්ද ඒක නවත්තන්න කොහොමද කියනකොත් නෑ ඒකට කලබල වෙන්න බෑ අවිද්‍යාව කියන එක නැති කරන්නකො ඒකට මම නැති වෙනවා අවිද්‍යාව කියන එක නැති කරන්න කොහොමද කියන දන්නකොට ඒක නැති කරන විද්‍යාව කියනක උපදවා ගන්නකො සම්මාදිට්ඨි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය තියෙන්නේ දැන් පිටු අහලා තියෙනවා නේද ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා දුක පෙන්නලා දුකට හේතුව තණ්හාවයි තණ්හාව නැතිව දුක නැති වෙනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක නිරෝධානේ ප්‍රතිපදාව කියලා අහලා තියෙන්නේ මෙතෙන් දිපින් මුතුනි අපිට හොඳට බලන්න ඕගොල්ලෝ කලබල වෙන්නේ නැතුව ඉස්සෙල්ලා මොනවද දෙකේදී හොඳට බලන්න ඕනේ ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ කියලා දුක දෙන්න පුතාගතයන් වහන්සේ මේ දුක ඇතිවලා තියෙන තණ්හාව නිසායි කියලා ධර්මතාව ටිකයි තාම දෙන්නේ අපිට තාම වැඩක් කිව්වේ නැහැ තාම වැඩක් තවුරුවේ නැහැ මොකද ධර්මතාවය කිව්වා මේ දුක කියන කාරණාව යම් තැනක හටගත්තනම් හටගත්තේ හැදෙනවා නම් හැදුනේ උපදිනවා නම් ඉපදුනේ තණ්හාව කියන ධර්මතාවයෙන් නිසායි කියලා පෙන්වනවා ඊට පස්සේ මේ දුක කියන කාරණාව යම් තැනක නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන්නේ නැති වෙනවා නම් නැති වෙන්නේ නොපවතිනවා නම් නොපවතින්නේ තණ්හාව නැතිවීමෙන්මයි කියලා ධර්මතාවයක් පෙන්වනවා තාම අපිට වැඩක් වෙන්නේ නැහැ ඊට පස්සේ බලන්න ඊට පස්සේ බුදුරජාන් වහන්සේ පෙන්නපු වැඩේ මොකද්ද කියලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ධර්මයේ ප්‍රතිපදාවයි කියලා වෙනම සිද්ධියක් වෙනම පෙන්නේ. ඇයි ඒ? කාටවත් කිව්වද දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි. තණ්හාව නැතිව දුක නැති වෙන එහෙනම් තණ්හාව නැති කරන්න කියලා පෙන්නලා දිනවද කොහෙද? එහෙම බෑ. එහෙම බෑ. වේදනාව නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. තණ්හාව නැති කරන්න කියලා බැලුවොත් එතනින්ද වේදනාව කියනවා. මේ තණ්හාව කියනවා වේදනාව ඇති වුණොත් නැති වෙන්න. වේදනාවක් නැති කරන අතරකොත් ස්පර්ශය නැති වුණොත් නැති වෙනවා ස්පර්ශය මෙහෙම මෙහෙම අවිද්‍යාව දක්වාම හැපිලා තියෙන හින්දා අතන දුකට ආසන්න හේතුන් කිව්වා තථාගතයන් වහන්සේ දුක ඇතිවෙලා තියෙන සංහව නිසා ධර්මතාවය කිව්වා තාම අපිට වැඩක් වෙන්නේ නැහැ සංහව නැති කරත් කියලා දැනෙන්නේ නැහැ සංහව නැති වුණොත් දුක නැති වෙනවා කියලා ධර්මතාවය පෙන්වනවා සංහව නැති වුණොත් දුක නැති වෙනවා කියන ධර්මතාවයත් පෙන්වනවා එක ධර්මතාව ටිකක් තියෙනවා. පෙන්නලා දුක නැති කරන ප්‍රතිපදාව හැටියට පෙන්වන මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ග සම්මාදිට්ඨිය. ඇයි එහෙම පෙන්වන්නේ? දුක ඇති වෙන තණ්හාව නිසායි, තණ්හාව නැතිව දුක නැති වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා පෙන්වීම මගින් අතර කරන්න බෑ. දුක ඇති වෙන තණ්හාව නිසායි, තණ්හාව නැති කරන්න ගියම තණ්හාව කියන එක වේදනාව නිසා ඇති වෙනවා. එන වේදනාව නැති කරන්න වෙලා වේදනාව ස්පර්ශ නිසා ඇතිවලා ස්පර්ශ නැති කරන්න වෙලා ස්පර්ශ ආයතන නිසා ඇතිවලා ආයතන නැති කරන්න වෙලා ආයතන නාම රූප නිසා හටගෙන තියෙන නාම රූප නැති කරන්න වෙලා නාම රූප විඥාන නිසා හටගෙන තියෙන විඥාන නැති කරන්න වෙලා විඥාන සංකාර නිසා හටගෙන තියෙන සංකාර නැති කරන්න වෙලා සංකාර අවිද්‍යාව නිසා හටගෙන තියෙන්නේ අවිද්‍යාව නැති කරන්න වෙලා අවිද්‍යාව නැති කරන්න තමයි මේ විද්‍යාව එතකොට මේ ඒකින් කියන්නේ අවිද්‍යාව මේ විද්‍යාව නැත්තම් සමාධිය කියන කාරණාව ගත්තොත් සමාධිය කියන කාරණාව තිබුණොත් කෙලින්ම මේ තණ්හාව කියනක නැති කරන්න පුළුවන්. අර මම කිව්වේ දරුවෙක් හැටියට දකින එකක් අපිට තණ්හාව නැති කරන්න බෑ. එතන ඇත්ත දැකපුලා උදේ තණ්හාව නැති වෙන්නේ කියලා. අන්න ඒකයි. ඉතින් මේ පටිච්චසමුප්පාද සිද්ධියේදී එකින් එක එකින් එක එකින් එක එකින් ගාලේෂණය කරගෙන 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 ගියාම අන්තිමට හම්බ වෙන උත්තරයක් මොකද්ද? දුක කියන එක හටගත් එකට මූල හේතුව වෙලා දෙන මොකද්ද? අවිද්‍යාව කියන තැන දක්වාම යනවා. ඒිට මෙහා කිසිම තැනකින් අවිද්‍යාව තිබුණොත් ගලාගෙන ගිහලා හරියට උස් කඳු මුදුනක ජලය යස්සක් ජලය ටිකක් වැටුනොත් ඒක පහක් නිමනය කරා වේගෙන් නැවති ගලාගෙන යනවා වගේ අවිද්‍යාව නැවති ප්‍රපාතය තිබුණොත් මේක ජනාමරණ දක්වා ගලාගෙන යනවා නවත්තන්න පුළුවන් කමක් කිසි වෙලාවක නැහැ. එකම එක ප්‍රයෝගයයි කියන්නේ. එතකොට මොකද මේ විද්‍යාව විතරයි. එතකොට අවිද්‍යාවට තව නම ජරා මරණ නැත්නම් සසර. විද්‍යාවට නැත්නම් සම්මා දිට්ඨියට නම නිවන. සම්මා දිට්ඨිය නිවන හින්ද නෙවේ. එතකොට ඔගොල්ලෝ කාරණාව දකින්න නෑ සම්මා දිට්ඨියට නම නිවන කියලා කිව්වේ. සම්මා දිට්ඨිය කියන ධර්මතාවයේ තිබුණ නතර වෙලා තියෙන කොට නේද? නිවන. ජරා මරණ නැහැ කියලා කියන්නේ අජරාමර කියන එක. අජර කියන්නේ ජරා නැහැ. අමර කියන්නේ මරණ නැහැ. ජරා මරණ නැතිකමට තව වචනයක් මොකද්ද? අජරාමර. සම්මා දිට්ඨිය තිබුණ නතර වෙලා තියන්නේ අජරාමර බවින් නම්. එහෙනම් මේ සම්මා දිට්ඨිය කියනවා මොකද්ද? නිවන කියලා. ඒක තේරුම් ගන්න සම්මා දිට්ඨිය කියන්නේ සංකප්ප ධර්මයක්. ඒක නිවන කියන්නේ අසංකතය. සම්මාදිට්ඨියට නිවන කියලා කියේ සම්මාදිට්ඨිය අසංකතකින්ද නෙවෙයි. මේ ධර්මතාවයේ තිබුණ නතර වෙලා පවතින්නේ මේ නිවනයි. මහණෙනි ගංගා නම් ගඟ පෙර දිගට හැදලා පෙර දිගට නැමිලා පෙර දිගට පරව පවතිනවා. යමුනා නම් ගඟ පෙර දිගට හැදලා පෙර දිගට නැමිලා පෙර දිගට පරව පවතිනවා. අච්චිරවති ගඟ පෙර දිගට හැරලා පෙර දිගට නැමලා පෙර දිගට බලව පවතින සරබු ගඟ පෙර දිගට හැරලා පෙර දිගට නැමලා පෙර දිගට බලව පවතින මා මේ වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිවනට හැරලා නිවන නැමලා නිවනට නැඹුරු වෙලා පවතින අතර ප්‍රත්‍යක්ෂවත් වේදනා කරනවා මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නිවනට හැරලා නිවනට නැඹුරු වෙලා නිවනට බලව පවතින කියලා දේශනා කළා. මොකද මේ සම්මා දිට්ඨියෙන් සම්මා දිට්ඨිය නිවනට හැරලා නිවනට නැමලා නිවනට බරවයි පවතින්නේ. එතකොට උත්තර දෙකක් ආවා අපිට. මොකද්ද? සම්මා දිට්ඨිය කියන කාරණාව තිබුණොත් අජරාමර බව ලැබෙනවා. සම්මා දිට්ඨිය වෙනුවට මිච්ඡා දිට්ඨිය නැත්නම් අවිද්‍යාව තිබුණොත් ජරාමර ලැබෙනවා. ජරා මරණ ඕනේද අජරා මර බව ඕනේද කියන කාරණාව මේ තීරණය වෙන විද්‍යාව හා අවිද්‍යාව මත. කෙනෙක් ජීවන කොච්චර ඕනේ කියලා කිව්වත් අවිද්‍යාව කියන කාරණාව දුරු කරන්න උත්සාහවත් නොවේ නම් බලන්න ජරා මරණ කියන ධර්මතාවය දුරු වෙයිද කියලා. උදීන්ද රැගෙනකම් ප්‍රාර්ථනා කළොත් නිවන් දකින්න ලැබේවා නිවන් දකින්න ලැබේවා කියලා. නමුත් අවිද්‍යාව කියන කාරණාව හොයලා ඒක නැතිකරන්ද නැත්නම් විද්‍යාව කියන කාරණාවෙන් ජීවත් වෙන්නේ නැත්නම් උදීන්ද රැගෙනකම් නිවන ප්‍රාර්ථනා කළොත් ලැබෙයිද? කෙනෙක් අවිද්‍යාව කියන එක නැති කළ විද්‍යාව කියන්නේ මෙන්න මේකයි කියලා දැකලා විද්‍යාව කියන එකෙන් ජීවත් වෙනවා නම් උදේට නැගිටපු ගමන ප්‍රාර්ථනා කරන මාව නිවන් දකින්න නම් එපා කියලා. දවල්ට ප්‍රාර්ථනා කරනවා, හවසට ප්‍රාර්ථනා කරනවා. හැබැයි ඒ සම්මාදිට්ඨියෙන් එන්නේ ලැබෙන්නේ ඒකාන්තයෙන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අලුත් පැටවු දාපු බුරුලේ කිරි පිරුණු දෙලක් දෙනක් ළඟට ගිහිල්ලා කෙනෙක් අංගෙන් කිරි දවන මට කිරි ලැබේවා කියලා ලැබෙනවද? ඇයි ඕනේ කියලා යාගේ කියනවා මට කිරි ලැබේවා කියන්නේ. අංගේ කිරි ඕනේ කියලා දෙව්වට එතන කිරි ලැබෙන්න නොසුදුසු නම් නැත්තම් ලැබෙන්නේ නැහනේ. කිරි එපා හපා කියලා දෙව්වෝ ඒත් ලැබෙන්නේ නැහැ. මොකද එපා කියන කම ඕනේ කියන කම නෙමෙයි. එතන ඒකේ කිරි ලැබෙන්න හේතුව තියනවාද කියන කමයි තියෙන්නේ නේද? ඒ වගේ අලුත පැටව ගාපු බුරුලේ කිරි පිරුණු දෙනක් ගාවට ගිහලා බුරුලෙන් කිරි දෙව්වොත් මට එපා එපා කියලා ඒත් ලැබෙනවා. ඕනේ ඕනේ කිරි දෙව්වොත් ඒත් ලැබෙනවා. ඕනේ කිව්වත් එපා කිව්වත් කිරි ලැබෙන්න සුදුසු තැනින් කිරි ලැබෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් මට නිවන ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කළත් ඒ දර්ශනය නිවෙන්න සුදුසු නැත්තම් නිවෙන්නේ නැහැ. කෙනෙක් ප්‍රාර්ථනා නොකළා ඒ දර්ශනය නිවීම පිණිස පවතුනොත් එයා නිවෙනවා. මේ වගේ පරිතුක සිද්ධියක් ඇත්තටම තියෙන්නේ මම ඔයගලන්ට හොඳට පැහැදිලි කරලා දුන්න පුද්ගල භාවයකින් ප්‍රාර්ථනාවකින් තොරව ඒ කාන්තෙන් මේ දර්ශන මාත්‍රයකින් අජරාමර වෙන්න හෝ සතරට යන්න පුළුවන් කියන සිද්ධිය තියෙනවා. මේක කොට යුතුයි හැම කෙනාම. ඒ නිසායි මම හැමදාම මේ සම්මාදිට්ඨිය කියන එකම තැනක් ඉලක්ක කරගෙන බර කර කර ලෝකෙට පෙන්වන්න හදන්නේ මුළු සසරම හෝ නිවනම ওই ගති දෙකම තීරණය වෙලා තියෙන හින්දායි. හැමදාම ඔගොල්ලෝ බලන්න මේ දේශනාවක් නෙමෙයි අනිත් කරන හැම දේශනාවකදීම මගේ දේශනාවල ඉලක්කයක් තියෙන්නේ සම්දිස්ථානයක් තියෙන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය ඇත්ත ඇති ඇති දකින්නවා කියන්නේ මොකද්ද? ඒක කරන්නේ කොහොමද කියන කාරණාව පෙන්වන්න මම උත්සාහවත් වෙනවා. පුනා පුනා උත්සාහවත් වෙන්නේ අනිත් දේවල් වලට වඩා ඒකම ඇයි? ඒක එතනයි දොරටුව තියෙන්නේ. එතනයි දොරටුව තියෙන්නේ. එකම ධර්මයයි. සම්මා දිට්ඨිය තිබුණොත් ඉතුරු අංග 7ම ඊට අනුපදිනවා. මිච්ඡා දිට්ඨිය තිබුණොත් ඉතුරු අංග 7ම ඊට අනුපදිනවා. එතකොට අපි වාචා කම්මන්ත ආජීව කියන ටික විතරක් සමාදන් වුණා කියලා සම්මා දිට්ඨිය එන්නේ නැහැ, මිච්ඡා දිට්ඨිය එන්නේ නැහැ. වායාම සති සමාධි කියන ටික තිබුණා කියලා සම්මා දිට්ඨිය තියෙන්නේ නැහැ, මිච්ඡා දිට්ඨිය තියෙන්නේ නැහැ. මම වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන වචනයයි කයයි කියන දෙක උදව් කරගන්න දර්ශනය සහ ඊට හිතන කම කියන කාරණාව මොකද්ද කියන කාරණාව තියෙනවා නම් ඒකට හේතු වෙනවා මේ ටික. මට තියෙන්නේ අපි දන්නේ වැරදි දැකීම කියලා. නමුත් ලෝකයේ තුල සාමාන්‍ය ලෝකය දකින විදිහේ මට්ටමක දර්ශනයක් නම් ඇහැක් නම් තියෙන්නේ ඒ දර්ශනය ඒ දකින දේ ජීවිතය කරගන්න සාක්ෂාත් කරගන්න තමයි කය වචන දෙක මේ උදව් වෙලා තියෙන්නේ. නැත්නම් හිතින් කියින් කියින් උදව් වෙලා තියෙන්නේ ඒ දෘෂ්ටි තීරණය කරගන්න. එතකොට මට තියෙන්නේ ලෝකයට සායිති නැති ලෝකයට නොපෙන නමුත් සැබෑවටම පවතින කෙලෙසයකට ඇතුල් වෙන්න බැරි කෙලෙසයකට පිහිටන්න බැරි තැනක දර්ශනයක් නම් ඒ දර්ශනීය ජීවිතය කරවන්නේ ඒ දර්ශනීය සාක්ෂාත් කරවන්නේ දැන් මේ හිත කය වචනේ කියන තුරු මෙහෙවන්න මේ දිට්‍ය මේ උදව්ල තියෙනවා කියන කාරණාවක් තියෙනවා. එතකොට මෙතනදී තථාගතයන් වහන්සේ මේ විදිහට පටිච්චසමුප්පාදිය අනුලෝම ප්‍රතිලෝම බලලා පහු කාලෙදී පංච උපාදාන සංදී උදේවැම දරුව උදේවැ බලන තථාගතයන් වහන්සේට සියලු මාස ධර්මයන් ක්ෂය වුණා. මගේ චේතය යුක්තිය අකෝපයයි, දැන් මම ඉපදෙන්නේ නැහැ කියන ඥාන දර්ශනය පහළ වුණා කියලා දෙන්නවා. ඔය උත්තරේ ගණ්ඩාවි පටිච්චසමුප්පාදිය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කළේ. පින්වතුනි, ඊගාව ප්‍රශ්නේ තමයි අපිට මේකට වර්තමානයේක මේ උත්තර එන්නේ නැත්තේ පටිච්චසමුප්පාදයේ හිත තියෙන ක්‍රමයේ බලයි. ඒ කියන්නේ දැන් අද අපි ඕක බලාගෙන 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 අපි ආවහම ඕගොල්ලෝ යනවනේ මේකෙදී අවිද්‍යාව මෙහෙම විල විඥාන නාම රූප සලආයතන කියලා මෙහෙම ජරා මරණ දුක ඉඳලා ඇවිල්ලා නාම රූප විඥාන සංඛාර අවිද්‍යාව කියන තගලන පෙර ජීවිතේට නේද? එතකොට මම කරන්න තියෙන වැඩේ අතහැරලා උගලන්ට. ඒද පෙර ජීවිතයක අවිද්‍යාව සංඛාරය නිසා විඥාන නාම රූප හැදුනා කියන තැනකින් කියන එකට ජීවිතේ කරන්න උත්තරයක් යොදා ගන්න තරක් නැහැ. හම්බෙන්නේ නැති කියලා බලන්න. ඔයගලන්ට පුළුවන් ද පෙර ජීවිතයකට ගිහිල්ලා ඒ ජීවිතයෙන් අවිද්‍යාව නිරුද්ධ කරන්න? උත්තරයක් හම්බ වෙනවා හැම වෙලෙම අවිද්‍යාව නැති වුණොත් කියන තැනක් මේක අවිද්‍යාව නැති කරන්න ඕනේ. එහෙනම් මොකක්ද අවිද්‍යාව කියන්නේ? මොකක්ද අවිද්‍යාව නැති කරන විද්‍යාව කියලා ඒක ඇතුළට ගිහිල්ලා හොයන්න කාරණා හම්බ වෙන්නේ නැහැ. ඊගාවට ධර්මයේ හොඳට නුවණ කියන එක තියෙන එකට ඔගොල්ලෝ බලන්න මේ අවිද්‍යාව කියන එක අහසේ තියෙන මොකක්ද අවිද්‍යාව කියන්නේ? නොදන්නාකම තියෙන්නේ මොකේද කියන කාරණාව තියෙද්දිත් දැන් ආවනම් අපිට තෙල ගහම මෙහෙම විඥානයේ සංඛාර නිසා සංඛාරා විද්‍යාව නිසා දැන් බලන්න අවිද්‍යාව කියන්නේ මොකේද? මොකක් නොදන්නාකමද? එතකොට පෙන්වන්නේ දුක්ඛේ අඥානං කියන මොකක්ද දැන් මේ දුක? අන්න එතකොට උත්තරනේ පෙර අවිද්‍යා කර්මයක හතගත් ස්කන්ධ තුකේ දුක් බව දන්නේ නැතිකම. කියන තැනකට එනවා. මේ දුක මේ දුක හටගත්තේ මොකක් නිසාද? දුක්ඛ සමුදය ඥානෙට එනවා. එතකොට පෙර අවිද්‍යා කර්ම නිසායි මේ දුක හටගත්තේ. මේ දුක නොදන්නා කම තිබිලා අද අවිද්‍යා සංකාර තිබුණු මතු දුක හටගන්නවා කියලා දෙකට දෙනටක් ගන්නවා. උත්තරේ එනවා ඔයගලට. මේ දුක නිරෝධය කොහොමද කියනකොට පෙර අවිද්‍යා සංකාර නොවන මේ දුක නෑ. දැන් මේ අතීතක එකක් සිද්ධියද කියන්නේ? මේ දැන් සිද්ධිය බලන්නේ. මේ දුක නෑ. එහෙනම් අද මේ දුක පිරිසිදු දැකලා අවිද්‍යා සංකාර නැතිකොලු මතු මේ වගේ දුක හදන්නේ කියලා උත්තර ඇතන. එහෙනම් මේ දුක් වූ ස්කන්ධ ටික පිරිසිදු දැකලා අවිද්‍යාව දුර්කල විද්‍යාව උපදවා ගත යුතුයි කියලා මේ ජීවිතය ඇතුළත කොට වෙනවා නේද මේ ප්‍රතිසම්පද සිද්ධාන්තය? එනවා නේද? එතකොට ඔන්න ඕගලන ප්‍රතිපදාවක් තියෙනවා. ඒ කාන්තෙන්ම මේ පංච උපාදානස්කන්ධ දුක පිරිසිදු නොදැක්කොත් ජරා මරණ දුක කියන එක හැදිලමයි නතර වෙන්නේ කියන දැනකින් උත්තරයක් කි. එතකොට එහෙනම් පංච උපාදානස්කන්ධ දුක පිරිසිදු දැක්ක යුතුයි. පංච උපාදානස්කන්ධ දුක පිරිසිදු දැක්කොත් දුක හදන හේතුව නැති වෙනවා. ඒ මොන දුක කියනක නොහත ගන්නවා කියන උත්තරයක් කි. ඊට මාර්ගය හැටියට ඔයගලන්ට හම්බෙන්නේ මොකද්ද? පංච උපාදාන සංගය ඉරිසිද දකින්න ඕනේ. ඒ සඳහා සීලයක පිළිලා සමතකම තහනකින් හිත වඩමින් විදර්ශනා කළා. මේ දැන් ඇත්ත ඇති හැටි මේ පුරාණ කර්මයේ රහතගත ස්කන්ධ ටිකේ ඇත්ත දැක්ක යුතුයි. එතකොට ලෝකෙ මට පේන හැටි නෙමෙයි. දැන් මට පේන හැටි ස්කන්ධ ටික මේ අවිද්‍යාව ඇතුලේ තියෙනවා. ඔක ඇත්තද කියන්නේ විස්තරේ. දැන් අපි ලෝකේ ජරා මරණ දුක් නිදින හැටි කියනවා. දැන් අවිද්‍යා සංඛාරයේ ඇතුලේ හැදිච්ච ලෝකයක් තියෙනවා මෙතන. ඔකට තමයි ලෝකේ කියන්නේ. පුරාණ කර්මෙන් හටගත් ස්කන්ධ ටික ලෝකිතයි හිද්දියක් නෙවෙයි. තේරුණා නේද? දැන් ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා අපි කාමවචර මට්ටමේ කර්ම නම් සිද්ධ කරගත්තේ ඒ තුලින් කාම ලෝකයක් හදාගෙන කාම වූ යදින් චරා මරණ දුක අපි විඳිනවා. එතකොට ඒ වගේ කෙනා කෙනා එක එක ලෝක හදාගෙන දුක් විඳින්නේ තමගේ කෙලෙසේ මත. එතකොට අපිට මේ සංසාර චක්‍රය මිදෙන්න දැනක් තියෙන්න ඕනේනේ. විහිිත හිතින් දැනක් තියෙන්න ඕනේනේ. ඒ තමයි මොකද්ද? අර පුරාණ කර්මයට හටගත්ත ටික තමයි අපිට විද්‍යාවට ඉලක්ක වෙන්න ඕනේ. අවිද්‍යාව කියන තැන පතිත වෙලා තියෙන්නේ එතන. එතකොට මේ විද්‍යාව කියලා උපදින තැන අපිට හම්බ වෙලා නැහැ කියන එක තේරෙන්න ඕනේ ඔයගලන්ට. අපේ ජීවිතේ නෙමෙයි කවදාවත් ඒක. හීනකින්වත් නොගිය යුතු නිවන කියලා කියන්නේ ලෝකය, ලෝක සත්‍යය හීනෙන්ද නොගිය යුතු නිවන කියලා කියන්නේ. හීනෙන් හරි ගියා නම් ගියේ හීනයක් දැක්කනම් දැක්කේ පංච උපාදානස්කන්ධය කියලා. එතකොට පංච උපාදානස්කන්ධයට හසු නොවුණු යථාර්ථය කවදාවත් අපිට හම්බ වෙලා නැහැ. ඉතින් ඉස්සෙල්ලාම මේ බණ දහම් අහනවා කියලා කියන්නේ මේ පරියාය ඉගෙන ගන්නවා. මේ ක්‍රමය ඉගෙන ගන්නවා. පටිච්ච සම්පදාය ඉගෙන ගත්තාම උත්තරයක් අන්තිමට එන්නේ අපිට. පටිච්ච සම්පදායේ ගවේෂණය කළාම උත්තරයක් ලැබෙන්නේ. අවිද්‍යාව තිබුණොත් සතර ජරා මරණ දුක ලැබෙනවා. විද්‍යාව තිබුණොත් සතර නැතිකම අජරාමරකම නිවන ලැබෙනවා කියලා උත්තර දෙකක් ආවට පස්සේ සම්මා දිට්ඨිය සහ නිච්චා දිට්ඨිය නැත්නම් විද්‍යාව සහ අවිද්‍යාව කියන එක තමයි අපිට මාර්ග දෙකක් වෙලා තියෙන්නේ. දුකට මඟක් නිවනට මනස. ඊට පස්සේ අපිට ඕන වෙනවා දැන් උත්තරේ ගත්තා අවිද්‍යාව තිබුණත් අතර විද්‍යාව තිබුත් නෙමෙයි. දැන් ආයි කිනිසටයක් නැහැ. ඊට පස්සේ උත්තර දෙකක් ඕන වෙනවා මොකද්ද? එහෙනම් අපි විද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද කියන ටික ඊට පස්සේ ජීවිතෙන් තේරුම් ගන්න සාධනවා. දැන් අපිට ඕන එකකට විද්‍යාව කියන්නේ මොකද්ද? අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ ඒකදී අපි කියනවා දැන් ඔය විසිද්ධිය මුල් කාරණාව කරගෙන තමයි මම සම්මා දිට්ඨිය හැම වෙලේම කියන්නේ. එතකොට දැන් අපි නිකමට කිව්වොත් අපි ඊයේ කතා කළා දැන් ඇහැට පෙනෙන රූපේම ගන්නකො. දැන් රූපේ ඇත්ත ඇති හැටි නොදැන සත්‍ය පුද්ගලයෙක් කියලා මේ පෙනෙන මට්ටම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දැන් විද්‍යාව මොකද්ද අවිද්‍යාව මොකද්ද කියලා ප්‍රශ්නයකට ආවනේ නේද අපි මේ පටිච්චසම්පාදයේ ගලවල උත්තර කල්පනකට උත්තර දෙයක් ආවා විද්‍යාව තිබුණොත් නේද අවිද්‍යාව තිබුණොත් සතර විද්‍යාව සහ අවිද්‍යාව කියන දෙක මොකද්ද කියන එක තේරුම් ගන්නද ඕනේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නෙට උත්තර හොයන්න ගියොත් මොකද්ද හම්බ වෙන්නේ මේ අපේ ජීවිතය කියලා අත උස්සන්නයි තියෙන්නේ එනම් මොකොත් නෙමෙයි අවිද්‍යාව කියන්නේ මොකක්ද? තමන් තමන්ව දකින්න කියලා කියන්නේ. අවිද්‍යාව කියන්නේ අපේ ජීවිතේ. අවිද්‍යාව කියලා තමන් නිදි තමන්ගේ වෙන දර්ශනයක් දකින්න එක. කෙනාම ලෝකෙ ඉන්න කෙනාම දකින අවිද්‍යාව කියලා. ඇත්ත ඇහිහෙටි නොදන්නාකම නිසා නිර්මාණය වෙච්ච ජීවිත මේ අපේ. ඇත්ත ඇහිහෙටි නොදන්නාකම කිව්වොත් මේ මම කියලා අත උස්සන්න යනවා. තේරෙනවද මගේ කියේ මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අපේ ජීවිතයේ අවිද්‍යාවට මොකෝ අමුතු උපමා උපමයක් ඕනේ තමන් තමන්වම උපමාවට ගන්න. ශරීරයෙන් කරන්නේ මට මෙහෙම රූප වෙනෙන කම. මේ විදිහට ශබ්ද වෙනෙන කම. මේ විදිහට ගඳ තුනක් දැනෙන කම. මේ විදිහට රස හම්බ වෙන කම. මේ විදිහට ස්පර්ශයන් හම්බ වෙන කම. මේ විදිහට කය හම්බ වෙන කම. මේකයි අවිද්‍යාවට තමන්ට හම්බ වෙන වට පිටාව අර්ථ දක්ව ගන්න. ඔගලන්ට රූප හම්බ වෙනවානේ දුවලා පුතාලා ගෙවල් දොරවල් යාන වාහන ඉදකඩ මිල මුදල් දකින්න පුළුවන් කියලා නේද මේ විදිහට රූප හම්බ වෙන කමක් තියෙන මේක යවිද්‍යාව ශබ්ද අහන්න පුළුවන් නේද සාදු කුරුල්ලන්ගේ ශබ්ද වාහන වල ශබ්ද අමරදේව මහත්තයාගේ ශබ්ද නැන්දාගේ ශබ්ද කියලා ඔය වගේ ශබ්ද අහන්න පුළුවන් එතකොට මෙහෙම ශබ්ද අහන්න හම්බ වෙන කමයි අවිද්‍යාව එතකොට අවිද්‍යාව කියලා අවිද්‍යාව පෙන්වන්න අමාරුද? කෙනා කෙනාවෝ පෙන්වම හරි. ඒ ගඟ තුඳ දැනෙනවා නම්, සැවුම් වල තුඳ, කෝපිය වල තුඳ, හඳුන් කුඩ වල තුඳ, නැත්නම් පිච්ච මල් වල තුඳ, රෝද මල් වල තුඳ කියලා ඒක. රස දැනෙනවා නම් මොකද්ද? සීනි රස කියයි, අඹ රස කියයි, ඈ. ආ, ඔය කියන්නේ රස. එතකොට ස්පර්ශය ගැන කිව්වොත් කටු වෙනවා කියයි අතු විතියනවා කියයි ගස්කොළන් වදිනවා කියයි අතපය වදිනවා කියයි ඇඟේ හැප්පුණා කියයි ওই විදිහට හැප්පෙන දේවල් ස්පර්ශය අරගෙන ඔහොම දේවල් හම්බ වෙනු මේක තමයි විද්‍යාව. විද්‍යාව කියන්නේ මොකද්ද කියන එකයි හොයාගන්න වාස්. අවිද්‍යාව හොයාගන්න පහසුවක් නැහැ. දැන් ඔන්න ඒකනොත් අපිට නිවනටයි සසරටයි උත්තර දෙකක් ලැබුණා. සසරට යන උත්තරේ හොඳට පැහැදිලි. මොකද ජීවිතය කියලා තියෙන එක. ඔය දැන් තේරුණාද භවනාව කියලා එකක් ඕනේ නැහැ. ඕගොල්ලන්ගේ ජීවිතයම සසරට යන විදියයි තියෙන්නේ කියලා. මෙතන හොඳ කාරණාවක් තියෙනවා. ඕගොල්ලන්ගේ ස්පර්ශ ආයතන 6ම තියෙන්නේ මොකටද? සසර කියන තැනට හැදලා එන්නේ ඉඳ බලන්න. දැන් ප්‍රයත් පොඩ්ඩක් පොඩ්ඩක් ඉන්න මම කෙලෙස් ටික ගැටි කරගෙන නම් කියලා එකතන එහෙම කෙලෙස් ඇති කරගන්නවද ජීවිතයේ ආයතන 6 පුරාවටම සතරට යන විදිය විහිදිලාද තියෙන්නේ ඒදලා තියෙන දැන් එකතන කවුරුත් ඉඳගෙන කෙලෙස් ටික ගැටි කරලා ආයෙ වැඩ ගැටි කරනවද එහෙනම් නිවන් දකින්නත් ආයතන 6 පුරාවට විහිදලා තියෙන සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මේ මම කියලා කියන්න පුළුවන් මට මෙහෙම රූප පෙනෙන කම සම්මාදිට්ඨිය කියන්නේ. මට මෙහෙම ශබ්ද ඇහෙන කම සම්මාදිට්ඨිය කියන්නේ. මට මෙහෙම ගඟ තුඳ දැනෙන කම සම්මාදිට්ඨිය කියන්නේ. මට මෙහෙම රස දැනෙනකම සම්මාදිට්ඨිය කියන්නේ. මට මෙහෙම කායයට ගැටෙන දේ දැනෙනකම සම්මාදිට්ඨිය කියන්නේ. කියලා ආයතන 6 පුරාවටම විහිදිලා පැතිරලා පැවතුන කෙනෙකුගේ ජීවිතය ඒක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒකේ පරිණිය වෙනවා. එතකොට පොඩකින්ද මම ප්‍රයභාගයක් භවනා කරලා ඉන්න කෙනෙක් නෑ යාගේ ජීවිතය තියෙනවා කියන්නේ. එහෙම නෑ. එහෙම වෙන්න බෑ. මොකද සහභාගිකයේ දෙක වහගෙන ඉන්නකොට විතරක් නෙමෙයි නම් කෙලස් කියන එක දුක් සමුදියේ දැවරලා තිබෙන ජීවිතය හැම බලන මේ විදිහට පිළිගෙන එක නම් සමුදියේ උනේ අවිද්‍යාව උනේ ඊගාවට විද්‍යාව කියන්නේ මොකද්ද කියලා අර්ථ දක්වමු එයාට කියන්න පුළුවන් කවදිට මට මේ විදිහට පිළිගෙන එකයි විද්‍යාව කියන දර්ශනයක් කියලා තියෙනවා අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා මේ විදිහට ඇයෙන එකයි මට අවිද්‍යාව කියලා නම් අද කියන්න වෙන්නේ විද්‍යාව කියන කෙනා රහතන් වහන්සේ නැත්තම් කියන්න වෙන මොකද මට මේ විදිහට එහෙම එකයි විද්‍යාව අන්තිමට ස්පර්ශ ආයතන හයේ සැබෑ වූ අර්ථයයි ජීවිතයේ සැබෑවටම තැබරලා තියෙන සැබෑම ස්වභාවයයි විද්‍යාව උනේ ඒකේ ඒ විදිහට ජීවත් වුණාම ඒක ප්‍රතිඵලේ නිවන මේ විදිහට ආයතන හය පරිහරණය කළ ජීවත් වෙන සතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ භවනාව කියලා එකක් කරනවා නෙමෙයි කළා දෙන්න නෙමෙයි යම් විදිහකටද කර්ම ක්ෂය වෙන්නේ සසර දුක නැති වෙන්නේ මේ විදිහට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දෙන්න. ඒ විදිහට මොකද දැන් ඕගොල්ලෝ ඉන්නතුන් හිතනවා භවනා කරනවා මොකටද කවුරුහට ඇහුවොත් අවිද්‍යාව නැති කරන්නේ. තව කවුරුහරි භාවනා කරන අවෝ මොකක් තණ්හාව නැති කරන්නේ. තව කවුරුහරි උපාදානය නැති කරන්නේ. තව කවුරුහරි සක්කාය දිච්චේ නැති කරන්නේ. තව නිවර්ණ ධර්ම නැති කරන්නේ. එක එක්කෙනා එක එක දේවල්. දැන් නිවන් දකින්න එක එක දේවල් නැති කරන් දා හදනවනේ. සක්කාය දිච්චේ නැති කුලොත් තමයි නිවන් දකින්නේ නැත්තම් හම්බ වෙන්නම නැහැ. තව කෙනෙක් කියන උපාදානය නැති කරන්නම ඕනේ නැත්තම් හරියන්නේ. තව කෙනෙක් තණ්හාව නැති කරන්න ඕනේ නැත්තම් හරියන්නේ. තව කෙනෙක් අවිද්‍යාව නැති කරන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ කියලා. මං අහන්නේ ඕගොල්ලෝ කවුද හිතලා ඕව ඇති කරගත්තේ? පොඩ්ඩක් ඉන්න මම අවිද්‍යාව පොඩ්ඩක් ඇති කරගන්නම් කියලා ඇති කරගත්තද? එහෙනම් මම සක්කාය දිට්ඨිය පොඩ්ඩක් ඇති කරගන්න ඕනේ කියලා ඇති කරගත්තයි කවුරුත් ඉන්නවද? නැහැ. උපාදානය ටිකක් ඇති කරගන්න ඕනේ, තණ්හාව ඇති කරගන්න ඕනේ, ආශ්‍රය ඇති කරගන්න ඕනේ, නීවරණ ඇති කරගන්න ඕනේ කියලා ඇති කරගත්ත අය කවුද ඉන්නේ? කවුවත් නැහැ. ඔගොල්ලෝ කලේ මොකද්ද? ජීවත් වෙන එකයි කලේ. ජීවත් වෙන එකයි කලේ. ජීවත් වෙන විදිහට ඔය ඔක්කොම ටික ඇති වුණා නම් ඔක්කොම ටික ඔය කියන જાති ඔක්කොම ගැලි ටික දිනවා නේද? අවිද්‍යාව, ආශ්‍රව, තණ්හාව, උපාදානය, ඕග, යෝග, ග්‍රන්ථ, නීවරණ කියලා ඔය තියෙන ඔක්කොම ටික තියෙයි. ඔය ඔක්කොම ටික වෙනද ඔයගොල්ලෝ කලේ මොකද්ද? ජීවත් වෙන එක විතරයි. එහෙන් රූප බැලුවා ජීවත් වෙනවා කියලා. ඇසි දෙකක හම් වෙන රූපයක් අරබේ හිතුව කල්පනා කළා රූපයක් බැලුවා. කනෙන් ශබ්දයක් ඇහුවා. නාසයෙන් ගන්ධයක් ලැබුවා. දිවෙන් රසක් ලැබුවා. කයින් ස්පර්ශයක් ලැබුවා. ඒ තාගත වූ කරුණ ටික හිතුවා. ඔච්චරයි කලේ. කන්න සිද්ධියට මේ වගේ කෙලෙස් ගොන්නක් එකවර ඔක්කොම ටික ඇතිවලා නම් දැන් ලිහන්ද විතරක් එකින් එක එකින් එක හොය හොයා ලිහන්න ඕනේ. ඉතින් මේක අසාධාරණ නැද්ද? එතකොට ඒ කර්ම රැස් කරගන්නකොට එකකින් ඔක්කොම වෙනවා. ලෙහන්ද විතරක් ගියාම එකක් එකක් ගන්න ලෙහන්ද වෙනවා. එතකොට අසාධාරණයි කියන්නේ. නම් ක්‍රමයක් තියෙන්න දෙනවා නේද? එකක් කරනකොට එහෙනම් සියල්ල ලෙහන්ද වෙන ක්‍රමයක් තියෙන්න ඕනේ නේ? එකක් කරනකොට සියල්ලම ඇති වුණා නම්, පැටළුණා නම් එක දෙයක් කරනකොට හැම දෙයක්ම ලෙහෙන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ එක දෙයක් කරනකොට අවිද්‍යාව, කර්ම, තණ්හා, උපාදාන, ඕග, යෝග, දාන්ත, නීවරණ, කෙලෙස් කියන මේ ඔක්කොම ටික එකකින් ලෙහෙන ක්‍රමයක් හොයලා දෙන්න. ඔකටයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. එතකොට අපිට තියෙන්නේ ඒ කාරණාව හොයාගන්න එක විතරයි. ඒ කාරණාව හොයාගත්තාම ජීවත් වෙන්න තියෙනවා. ඒ විදිහට ජීවත් වුණාම ඔක්කොම ටික ලෙහෙනවා. අමුතුවෙන් භවනාව කියලා එකක් මේ ඇත්තමම නෑ කියොත් වැරදි. ඒකෙන් කියන්නේ අපි දක්ෂ නැති හින්දා එදිනෙදා ජීවිතයේ ඇත්ත දකින්නින් කටයුතු කරන්න අපි අපිට ශක්තිය නැති හින්දායි අපි එක තැනකට වෙලා ඉඳගෙන හිත ටිකක් බලවත් කරලා ලෝකෙට එන්න හදන්නේ. ඒ අපේ දුර්වලකම නිසා. එහෙම නැතිනම් ආයතන පරිහරණයේදීමයි මේ ඥාන දර්ශනය කෙනෙක්ගේ යෙදෙන්නේ. දැන් රහත්තුමා කියන්න තියෙන සාක්ෂිය මොකද්ද? මේ ස්පර්ශ ආයතන හයි ඇත්ත ඇති හැටි දකින බව වෙනස් නොවීම පවතිනවා. අකෝප්‍ය ඥාන දර්ශනය. තස්ස සාචේතු විමුක්ති සත්‍යපච්චේ තිතා කුප්පා හෝති. ඔහුගේ ඒ විමුක්තිය සත්‍යයේ පිහිටලා තියෙන්නේ වෙනස් වෙන්නේද නැහැ. එතකොට ඔන්න දැන් අපිට උත්තර දෙකක් තුනක් හම්බ වුණා. පටිච්චසම්පාදයේ ගලපලා උත්තර දෙකක් හම්බ වුණා. සතර අවිද්‍යාව සතරයි විද්‍යාව නිවනයි කියලා. ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ මොකද්ද කියලා උත්තරයක් හම්බ වුණා. මේ ස්පර්ධායතන හය මේ විදිහට හම්බ වෙන කමන්නේ. මේ ටිකේම මම මහන්සි ගත්තේ උගලන්ට හතර විද කාරණාව කියලා දෙන්න. විද්‍යාව කියන්නේ මොකද්ද කියලා. තව පැත්තෙන් ගත්තාම ඇත් ඉදිරි පිටට හම්බ වෙනකොට ඕගලන්ට හම්බෙන්නේ නැහැ කියන මෙහෙම නුවණක් තියෙන්න ඕනේ. හම්බ වෙන රූපය ගැන මෙන්න මෙහෙම ඕගලන්ට පේනවා නම් ඕගොල්ලෝ ඕග යෝග ග්‍රන්ත නීවරණ ආස්ව උපදන් එකක්වත් නැති කරන්න සක්කායිච්ච එකක්වත් නැති කරන්න ඕනේ ඔක්කොම නැති වෙනවා. ඕගලන්ට මෙහෙම බලන්න විතරයි තියෙන්නේ මේ පේන දේ වර්ණ සතහනක් චිත්‍රයක් වර්ණ සතහනක් දැකීම මාත්‍රයක් විතරයි අල්ලන්න බෑ ඔතොල ගන්න බෑ කියලා පෙනෙන සැබෑම උදී පෙනෙනවා නම් සැබෑම විදිහට අපිට මේ ඒක විදිහම සම්මාදිට ඒ විදිහට කෙනෙකුට මේ ඇහෙන් බලන රූප පෙනෙනවා නම් සම්මාදිට කියන්නේ මොකද්ද මේ මම කියලා කියන්න පුළුවන්. දැන් එයාට පේන්නේ දුව පුතා දුවල් දරුවල් යාන වාහන පෙනෙනවා රූප පෙනෙනවා ඒ ප්‍රඥාප්ති සිහි කරන්න පුළුවන්. නමුත් අර මං කියේ ඒක අත දාලා ගන්නවා කියන කම හිඳිලා ආශ්‍රෝ කියන්නේ ඒක. අපි අර කතා කළේ මෙතන මණික කුට්ටි චිත්‍රේත් මණික කුට්ටි හදකලා සතහනුත් එකයි තේනවා එකක් දකින්නකොට මණික කියන අදහස එන්නේ මේ වස්තුවක් දකින්නකොට මණික කියලා අදහස එන්නේ. මෙතනදි ගණ්ඩ හදන කමකුත් තියෙනවා අතන ගණ්ඩ අතන දාන කමකුත් කියනවා කියන ටිකක් තියෙනවනේ. අන්න ඒ ගණ්ඩ හදනවා කියන ක්‍රම හික් වෙලා මේකේ. එතකොට දැන් පෙනෙන රූපේ වෙනස් වෙලත් නැහැ. ඒ ප්‍රත්‍යක්ෂය වෙනස් වෙලත් නැහැ. තේරෙන්නේ නැද්ද කියන්නේ? ඒ කියන්නේ හැම වෙලාවෙම ආශ්‍රව පිළිස් නැති වෙනවා කියනකොට ඒ තියෙන ස්කන්ධ ටිකේ නෙමෙයි දෝෂය කියන එකක් කියනවා. දැන් මෙතන කෝප්පයක් තෙවුනොත් තේරෙන්නේ දැන් කෝප්පේ කෝප්පේ කියනක තේනවා. හරි. දැන් විකේ කියන එක නම් විමානෝ පෙනෙන හින්දා කියමු හරි ත්‍රිමාන විදියට පෙනෙනම කෝප්පෙකුත් තියෙනවා චිත්‍රයක. හරිද? මේකත් පෙනෙනවා. ඒකත් පෙනෙනවා. දැන් පෙනෙන රූපය සමානයිනේ හැට. හරි. පෙනෙන රූපෙට සමගාමීව කෝප්පේ කියන අදහස හිතෙන එකත් සමානයිනේ. දැන් මේ රූපේ දකින්කොට මේක ගන්න පුළුවන් කියන හැඟීමක් අපේ තියෙනවා. ගන්න හදන ගතියක් අපේ තියෙනවා. අර රූපේ දකින්කොට ත්‍රිමානව ඒත් පෙනෙන්නේ. කෝප්පේ කියන අදහසයි තියෙන්නේ. නමුත් ගන්න බෑනේ ඒක අල්ලන්න බෑනේ කියන හැඟීම තියෙනවා. ඒක තියෙනවා. මේ රූපෙත් ඕගලන්ට තේුණට ගන්න බෑනේ අල්ලන්න බෑනේ කියන හැඟීම ආවොත් යම් දවසකදී ඒකට තමයි මේ පේන අරමුණේ සම්මාදිට්ඨිය
කියන්නේ.
ඒක එනවා. ඒක එන්නේ ඕගොල්ලෝ දන්නවා හොදට මම ඇල්ලුවත් අහුවෙන පටිලදාතු මොකද පෙනෙනගේ හිදී කියන ඥාන දර්ශනේ තියාගෙන ගත්තා. එතකොට මේ ආයතන ගැට ගන්න දැන් අර තියෙන එක චිත්‍රයක් විතරමයි කියලා එයා දන්නවා. චිත්‍රයක් විතරමයි කියන එක දන්නවා. අල්ලන්න ගියොත් මේ චිත්‍රය ඇඳලා තියෙන බෝඩ් එක අපේ හැටි මිසක වස්තුව හම් වෙන්නේ නැහැ කියලා දන්නවා. දන්නවා යාට. දැන් අපි හිතාගෙන ඉන්නේ පේන දේ ඔසවන්න පුළුවන් කියලානේ. නේද? එතකොට මෙයාට යම් දවසක පේන දේ කොච්චර ඇත්තකට දක්නවා දික්කේ දිට්ටමත දැකීමක් විතරයි පේනවා, පෙනීමක් විතරමයි. අල්ලන්න කියලා අත දැම්මොත් මේ පෙනෙන දේ පපිත වෙලා තියෙන පටවියයි අහසු වෙන්නේ කියලා කාරණාව දන්නවා. පෙනෙන දේ උස්සන වගේ පේන්නේ, මෙතන පෙනෙන දේ පපිත වෙලා තියෙන මහ භූත ටිකම හොලයි කියන කාරණාව දන්නවා. එතකොට එයා කවදාවත් පෙනෙන දේ තියෙන දෙයක් හැටියට අරගෙන ඇඳෙන්නේ ගැටෙන්නේ නැහැ. පෙනෙන දෙයට ගහන්න යන්නේ නැහැ. ඇයි? පෙනෙන දෙයට ගහන්න බෑනේ. ගැහුවොත් ගහුවොත් අත ගිහිල්ලා පතුරු දාතිය වදින එක පෙනෙන දෙයට වදින්නේ නැහැ නේ. සියන අදහසක් එනවා එයාට. තේරෙනවා නේද? නමුත් අපිට අද පෙනෙන දේ අල්ලන්න පුළුවන්. දැන් අපිට ඔය පැත්තෙන් ඕගොල්ලෝ ගත්තාම ඕගොල්ලන්ට ඔබ පිළිගන්නේ නැහැ. ප්‍රශ්නයක්. නමුත් මේ හිත පැත්තෙන් ගන්න ගත්තාම ඕගොල්ලෝ කියනවා හරි කියලා. ඒ කියන්නේ රූප දැනගන්න හිත මොකද්ද? චක්කු විඥාන. චක්කු විඥානයේට ගැටෙන දේවල්, කයට ගැටෙන දේවල් දැනගන්න පුළුවන්ද?
බෑ
නෑ. කාය විඥානයේ රූප පේනවද? ඉතින් ඕක නෙමෙයිද මම ඕගොල්ලෝ දැන් ආධ්‍යාත්මික පැත්තෙන් කිව්වම එකයි. බාහිර පැත්තෙන් කිව්වම ඈ කියන්නේ. දැන් ඒකම නෙමෙයිද මම කියන්නේ මේ තව පැත්තකින් පෙනෙන දේ අල්ලන්න බෑ, අල්ලන දේ පේන්නේ නැහැ කියලා මම කිව්වේ. පෙනෙන දේ චක්කු විඥානයට විතරයි, අල්ලන දේ කාය විඥානයට විතරයි කියලා මම කියන්නේ. එතකොට මේ පැත්තෙන් බැලුවට ඕගොල්ලන්ට දැක්ම එන්න උනේ බාහිර කයි මේකයි. එදාට මේ කෙලෙටි ගිවෙන්නේ පෙනෙනදී අල්ලන්න බෑ කියලා කිව්වේ චක්කු විඥාණයට ගැටෙන්නේ නැහැ. කායයට පොට්ටබ්බේ ගැටෙන්නේ නැහැ කියනවා. අල්ලන දේ පේන්නේ නැහැ කියලා කියන්නේ කාය විඥාණයට රූප දෙන්නේ නැහැ කියන එක. රූප පේන්නේ චක්කු විඥාණයටයි, ගැටෙන දේ දැනෙන්නේ කාය විඥාණයට කියලායි මේ තව පැත්තකින් කියන්නේ. තව පැත්තකින් ගත්තොත් එක කාරණාවක් දකින්න සම්මා දිට්ඨිය කියනකොට ස්පර්ශ ආයතන 6ට විතරක්ම සීමා කරන්න. ආයතන පටලවන්නේ නැතුව. ආයතන පටලවන්නේ නැතුව. මම කිය අපිට ලෝකෙ නිර්මාණය වෙලා තියෙන ආයතන රාශියකින් අපි ඊයේ කතා කරේ ලුණු කියන එකට ඇහැට පෙනෙන සුදු පාටත් එකතු කරනගෙන, කයට දැනෙන බරත් එකතු කරගෙන, දිවට දැනෙන රසත් එකතු කරගෙන, ආයතන තුනක්ම එකට එකතු කළා මනෝමින් ගැට ගහල තමයි ලුණු කන්නේ අපි. ලුණු පරිහරණය කරන්නේ. නමුත් ඕකේ එක ආයතනෙන් ආයතනෙ වෙන් වුණොත් බලන්න කොච්චර දේවල් හම්බෙයිද කියලා. දැන් ඕගලන්ට අසුබලියක් හම්බෙයිද කියලා බලන්න. තේන රූපයේ අසුචි, ඊට පස්සේ තේන දෙයට ගඳක් නහයට ගන්න ගඳක් ගැට ගන්නවා. ඊට පස්සේ අපේ පැවරිච්ච දෙයට තේන දෙය ගඳ කියන දෙය දෙකම ගැට ගැවුවාම අසුචි ඇඟේ ගා ගන්න පුළුවන්. නමුත් තේන දෙය ගඳ තුන දෙයෙන් දෙය ආයතන වෙන් වුණොත් ඔගලන්ගේ ඇඟේ අසුචි තේරෙන්න පුළුවන්ද කියලා බලන්න කවදාවත් නැහැ. මම විශාල දර්ශනයක් වම කියන්නේ. ඉන්ද්‍රිය කියලා හිතෙන, ජරාව කියලා හිතෙන යමක් පීඩෙන්ගේ ගැයිලා කියලා බලන්න. කිසි වෙලාවක හම්බ වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට ලෝකෙ පිළිකුල කියලා එකක් හම්බ වෙන්නේ නැත්තේ ආයතන ගැටෙන්නේ නැහැ. මම මේ කතා කරන තුන විශාලම දර්ශනයක් කියලා කතා කරන වෙන මොකුත් නෙමෙයි. ස්පර්ශ ආයතන හයේම ඇත්ත. මම ඔබට කියන්නේ ස්පර්ශ කෝටු කැලි හයක් මෙහෙම වටේට තියලා එක කෝටු කැලලක ලනු කැලල තිබුණා. එතකොට මේ කෝටු කැලේ තියෙන ලනු, එහා කෝටු කැලේ, එහා කෝටු කැලේ තියෙන ලනු, අර කෝටු කැලේ ඔහොම බැඳුත් ලනු කැලේ ටික කුණ්‍ය කැලේ ටිකේ එක එක ඒවාට පැටලුත් මැද දැලක් හැදී ඉඳේම නේද? තේරෙනවා කියන්නේ වටේට කෝටු කැලේ හයක් තුන දැන් මේ මල් බෝචාය වගේ වටේට හයක් තියෙනකොට දැන් මේක ලනු කැලක් තියෙනවා. අර කිසම කැලක් තියෙන, ඒකේ ලනු කැලක් තියෙනවා. මේ ලනු කැල අනිත් එකේ මේ රවුමට නම් තියෙන්නේ අනිත් එකේ ලනු කැල අනිත් එකේ ඔහොම පැටලුවා මැද ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ආයතන හය කෙනෙනදී කනටත් කන පෙනෙන දෙයටත් ඒ දෙන නාසයටත් නාසය ඒ දෙන දෙකටත් ඒ තුන් දෙනා දිවටත් දිව ඒවටත් කය ඒ හතරටත් ඔහොම බැඳහම සංඝා නැවත දැල ගියලා බැඳිලා තියෙන ඉබේමයි නැත. ඒකම කියන නූල් කැල්ල ඊළඟව ඒ පුණ්‍ය කැල්ලම ගැට ගැහුවා. අර පුණ්‍ය කැල්ල තියෙන ළම කැල්ල ඒකෙම ගැට ගැහුවා. දැල දෙහඳ වෙන මොකක් කරන්න ඕනේ? කෙනෙකදී පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිව නැති වෙනවා. ඒක අහන දෙයි තියෙන්නේ. අහන දෙය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒක පෙන දෙයි තියෙන්නේ. පෙනෙන දෙය ඇහෙන්නේ නැහැ, අහන දෙය පේන්නේ නැහැ. කියන තැනකට ආවොත් මේ අවුල දෙන්නේ ඉබේමයි. ඔන්න ඔය ආයතන වෙන් වෙලා ඔබට කියන ආයතන කුසලයි කියලා ආයතන රක්ෂයි. ඔන්න ඔය ටික විතරක් තේරුම් ගන්න සම්මා දිට්ඨි. ඒ විදිහේ තේරුම් ගැනීම පෙනෙන මට්ටම ජීවත් වෙන්න. එතකොට ඉබේමයි නිවන. නිවන කියන්නේ මොකද්ද? අපි නිවන දන්නේ නැහැ නේ. හිස් බවක් කුණි බවක් මනෝවි කිසි දෙයක්ම වාගන්න එපා. වර්තමානයේ ස්පර්ශ ආයතන 6 ගැන විතරක් ඔබ බලා ගන්න. අද මේ විදිහේ රූප පෙනෙන මට රූප පෙනෙන කමතයි අවිද්‍යාව කියන්නේ නතරවල තියෙන ජරා මරණ දුකෙන් ය කියන දැනගන්න. මේ විදිහේ ශබ්ද ඇහෙන කමතයි අවිද්‍යාව කියලා කියන්නේ නතරවල තියෙන ජරා මරණ දුකෙන්. මේ විදිහට ගඳ සුවඳ රස කයට ස්පර්ශ දැනෙන කමතයි කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. කෙනා කෙනා තමන්ගේ ආයතන ටික පරිහරණය කරන හම්බ වෙන මට්ටම දකින්න. මේ මට්ටමයි අවිද්‍යාව. මේ මට්ටම තිබුණොත් නතර වෙලා තියෙන ජරා මරණ දුකේ. එච්චරයි. අර හැදෙන්න තියෙන කෙනෙකුත් ඉක්කොම අදලා කියන්න තියෙන කතන්දරත් ඔක්කොම ටික කියලා කළා ඉවරයි වැඩි. ඊට පස්සේ යම් දවසක් මේ විද්‍යාව කියන්නේ මොකද්ද කියන උත්තරය අහුවොත් එක එක කතා ගොඩාක් කියන්න ඕනේ. මින් රූපේ ඇහැට පෙනෙන රූප මෙන්න මේ විදිහට ඇත්ත පෙනෙන මෙන්න මේ රූප මේ විදිහට පෙනෙන තමයි විද්‍යාව කියලා කියන්නේ තමන්වම යතුලක් වන්නේ. විද්‍යාව ඉගෙනගත්ත තව පුද්ගලයෙක් වෙන්න බෑ. පටිච්ච සම්පදාය ඉගෙනගත්ත තව පුද්ගලයෙක් වෙන්න නෙමෙයි මේ කිව්වේ. මේ ඉගෙනුමෙන් පුද්ගල භාවය දෙන්න ඕනේ. මේ දැනුමෙන් පුද්ගල භාවය දෙන්න ඕනේ. නැත්තම් මේ තවත් හය පුරාවටම හොඳට කරුණු කාරණා තේරුම් ගත්ත තව අයෙක් වාද කරන්න තව තැන් වලට සසඳලා බලන්න පුළුවන් හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙක් ටිකක් නම් මේ දවස් හයේ දිහුනේ තේරුමක් නැහැ. මම බඳ කිව්වේ මේ දවස් හයෙන් හොඳ දහම් කරුණු දන්නා වූ පුද්ගලයෙක් ටිකක් දෙහි කරන්න නෙවෙයි. මේ දහම් කරුණු ටිකෙන් මෙතන උතන තියෙන පුද්ගල භාවය නැති වෙනවනේ. ඒකටයි ඕනේ. ඒකටයි කලේ. ඒ නිසා ඔයගලන්ට සම්මා දිට්ඨිය කියලා ගත්තාම මොකද්ද දුක්ඛ යඥාන දුක්ඛ සමුදයඥාන දුක්ඛ නිරෝධයඥාන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා යඥාන කියාවිලි කියාවිලි කියන්නේ විස්තර ටික නෙමෙයි මම බලවත් දෙන්නේ අන්තිමට තේරලා තියෙනවද මොකද්ද ස්පර්ශ ආයතන හැම මෙහෙම පරිහරණය කරන මේ මට්ටම අවිද්‍යාව කියන්නේ කියලා තමන්ටම තේරිලා තියෙනවද ඕනේ අනේ මේ ජීවිතේ ජීවත් වෙන මම ජනාමර දුක නිවන්නේ මගේ ඒ නිවනම ජනාමරයි කියන එක පෙනෙන මානේ තියෙනවද ඕනේ මේ ඥාන දර්ශනය වල තියෙනවද ඕනේ සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද මේ කියලා දුන්නොත් ඇහැගෙන මෙන්න මෙහෙම පෙනෙනවා නම් රූප ගැන මෙහෙම පෙනෙනවා නම් සම්මා දිට්ඨියක ජීවිතය වුණා මේ විදිහට මට පෙනෙන එකයි සම්මා දිට්ඨිය කියන්නේ එහෙම පෙවුනොත් අජරාමර බවයි මගේ ජීවිතේ මගේ ඉරණම මම මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතය අජරාමර නිවරට මාරු කරගන්නවා කෙනෙක් නිවන් දක්නවා කියලා කිව්වේ මොකද්ද ජරා මරණ සංඛ්‍යාත ජීවිතය අජරාමර නිවරට හොමාරු කරගන්න එකට ආයතන 6 වෙනද පරිහරණය කරපු විදිහට වඩා වෙන විදිහකට පරිහරණය කරනවා විෂම ලෝකේ සමුහ හැතරම තමන් දන්නවා මේ ඇත්ත නොදන්නා කාලෙදී මේ ආයතන ටික මම පරිහරණය කළේ මෙහෙමයි අනිත් අය එහෙම පරිහරණය කරනවා එහෙම දකිනවා ඒ හින්දා ඒ අයට පතහැදිලි වෙන්න ඉන්නෝනේ කියලා ඒ ප්‍රඥාප්තියට අනුගතව වචන කතා කරනවා නමුත් තමන්ගේ ඥාන දර්ශනේ වෙනස් එතකොට ඒ වගේ තාපත්‍යකින් ගත්තහම දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තන් කියන තැන. එතකොට දැන් සම්මා දිට්ඨිය කියලා එක තැනක ඉඳගෙන ඉන්න එකක් විතරක්ද තියෙන්නේ? එක තැනක ඉඳගෙන ඉන්නකොට කරන්නේ හැබැයි ඵලය ලැබෙන්න ඕනේ කොතනින්ද? ස්පර්ශ ආයතන. එක තැනක ඉඳගෙන ඉන්නකොට භාවනා කළා කළා හිස් බවක් හෝ ශුන්‍යකමක් හෝ ආලෝකයක් හෝ නිර්මාණය වෙලා තියෙනවා හරිද නිවනද? නෑ
නෑ.
සම්මාදිටියද? නෑ
නෑ.
එහෙනම් මොකද්ද දැන් ඒකේ ලැබිලා තියෙන්නේ? යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ නේද එලා තියෙන්නේ. අපිට ඕනේ උනේ ස්පර්ශ ආයතන හයේ මෙහෙම පෙනෙන කමයි ජරා මරණ උනේ මෙහෙම පෙනෙන වෙලුවට මේ විදිහට පෙනෙන දෙක ඇත්ත පෙනෙන මට්ටමට හම්බුනා නම් තමයි නිවන කියලා දැනගන්න යති. ඒ මට්ටමට මනසපත් කරගෙන ජීවත් වෙන්නයි මේ හිත වෙන්නේ. දැන් ආලෝකයක් බලන්න හෝ සිතුවිලි මෙහෙම එනවා මෙහෙම දැනෙනවා ටෝච් එකක් ගැහුවා වගේ දැනුණා කියන තැනකින් අපිට කාරණා වෙලාද?
නැහැ.
මොනවා හරි දෙයකින් බලන්න එක තැනක ඉඳගෙන හිත වැඩුවනම් වැඩුවේ ඒ හිත වඩනකොට මොනවා හරි දැනුණා නම් ඒවත් පහු කරගෙන අපි ආයුත් කොතෙන්ද? නැගිට්ටට පස්සේ භාවනා කළ නැගිට්ටට පස්සේ මේ ඇහැ පරිහරණය කරනකොට දර්ශනය වෙනස් වෙනකට සත්‍ය බුද්ධිය කියලා දැන් කිසිම මුලයක් නැහැ කියන්නේ වර්ණ සතහන චිත්‍රය කියන දැන ඇත්ත පැහැදිලි ඒකට හිත දුවන ගතිය අඩුයි නැතිවලා අන්තිම නිර්මාණය වෙලා තියෙනවා මොකද්ද? ශුන්‍යතාවය. චිත්‍රයක් හම්බ වෙනකොට මේ චිත්‍රය කියන දඬ ලෝකයට මේ සතහනම දකින්න ලෝකයට ජීවල් සිහි වෙනනම් දරුවෝ සිහි වෙනනම් මිලමුදල් රන්දදී මුතුමැණික් සිහි වෙනනම් ඒ චිත්‍රයම දකින්න මෙයාට ලෝකයාගේ මනසේ උපදින ගති එකක්වත් උපදින්න තවස්සලා නැහැ. ලෝකෙ නිදිලා කියලා කියන්නේ ඒකයි. මේ චිත්‍රය දකින්නකොටම ලෝකෙ කෙනෙකුට පෝස්ට් කියයි මේක පෝස්ට් නෙන් කියයි මෙච්චර වටිනා කියයි ඩොලර් 5ක් කියයි ඉස්තර ටිකක් මනසේ දෙන්න මේ ඇහින් ඒ රූපේම බලන එයාගේ මනසේ මේ ගති එකක්වත් තිබුණා නෑ. ආශ්‍රයන්ගේ මිදුන කෙලෙසුන්ගේ මිදුන කියලා කිව්වේ ඒකට. මේ මට්ටම අවිද්‍යාව ඒ හින්දා ආශ්‍රව කියලා කිව්වා ඒ මනසට. මේ මට්ටම කිව්ව විද්‍යාව ඒ හින්දා සම්මා සංකප්පය කියලා කිව්වා. එතකොට අවිද්‍යාව හෝ විද්‍යාව කියන කාරණාව නිර්මාණය වුණේ මොකෙන්ද? ස්පර්ශ ආයතන හයයි. ස්පර්ශ ආයතන හයයි. ඕගොල්ලෝ භවනා කළා නම් අන්තිමට නිර්මාණය වෙලා තියෙන්නේ මොකද්ද? නොයැලෙන නොගැටෙන ස්පර්ශ ආයතන හයක් වෙලා තියෙනවා. ඕගොල්ලෝ අවුරුදු ගණන් පැය ගණන් කැලේක එකතැනක ඉඳගෙන භවනා කරන්න පුළුවන් ඇති පුළුවන් වුණා කියන්නේ. නමුත් ලෝකෙට ආවම ආයත ආගදේශ මොනව ඇති වෙනවද රැවටෙනවද දුක වෙනවද බලක් තියෙනවද වැඩකුත් තියෙනවද එහෙම? ඒ නිසා මම ඔය හැමෝටම මතක් කරන්නේ මම එක්ක භාවනා කරනකොට ඒවි දැක්කා මෙහෙම පෙවුනා හිස් බවල් ඇති වුණා කියන්න නම් එපා. මොකද මම එහෙම කමටහන් දීලා නැහැ. අද හත් වෙනි දවසේ මේ පොඩ්ඩක් දුන්නේ නැති මොනව හරි නෙවුවා ටිකක්. හැබැයි මට කියන්න ඕනේ කොහොමද මේ ඔය මනස ඇති වෙච්ච ගතිය වලින් මම තීරණය කරන්නේ මේ ස්පර්ශ ආයතන හයේ සැබෑ මාර්ගය පැහැදිලි කළා මට කියන්න අහන ප්‍රශ්න ටිකට කාටද උත්තර දෙන්න පුළුවන් නම් මවත් දෙන්නම් එක එක කෑදී එහෙමකත් භාවනා සමතන් දෙන්න පුළුවන් නමුත් කමතන් දුන්න ගුරුවරයාටවත් කියන්න බෑ බුදුරජාණන් වහන්සේ හැරෙන්න අනිත් කෙනෙකුට බෑ අනිත් කෙනාගේ ආශ්‍රව මත තේරුම් ගන්න ආශ්‍රවයේ ඡේවිච්ච බව මට බෑ ඔයගොල්ලෝ සෝවාන් සකදාගම් යනාගම් කියලා කියනවා. සමන්ත තමන් කිව්වේ හැටි මට මේ වගේ ඥාන දර්ශනයක් පහළ වෙලා තියෙනවා. චරියුත් මහ රහතන් වහන්සේට බැරි එකේ මට පුළුවන්. ලකුණ්ඩක බද්දී හාමුදුරුට ආශ්‍රයෙන් සතුටින් හිත මිදෙන්න කියලා චරියුත් මහ රහතන් වහන්සේ බණ කියනවා කියනවා බොහෝ කොටස් බණ කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේ හාමුදුරන්ගේ ආශ්‍රයක් ලැබුණද ගොඩාක් කියලා. එදෙස් ගෙවෙන්න කියන අදහසින් හැදෙස් වහරක් අන්න තවත් වැඩ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් කියේ දේශන කළ සාරිපුත්ත යම සිදු වුණා නම් ඒකට උනාට නම් මහන්සි යුතු නෑ කියලා. ඉවල පස්සේ දන්නේ. ඉතින් මේ මහෝත්සවයන් වහන්සේලාටත් ශ්‍රාවක පාරමිතා ඥානය ගත්තාම ඒකට අයිති නැති කොටස අයිති නෑමයි. ඉතින් මට පුළුවන් වේද ඕගොල්ලෝ සෝවාන් සකදාගාමි කියලා කියන්නේ. මට කියන්න බෑ මම මට එහෙම බොරු කරන්නත් බෑ. ඉතින් මම කියන්නේ එහෙම බොරු වලට රැවටෙන්නත් එපා. ඕගොල්ලෝ එක තමන්ව රවට්ට ගන්න එපා. මම මොන විදිහට කිව්වත් හදිස්සියකදී හරි ඔයා සෝවාන් සසකම්මේ ඔයා සසදාගාමි කියලා කිව්වත් මම කිව්වා තමන් වංචා කරන ගමන් තමන් ගාව ශක්තිය දෙන්න. ඇත්තටම මම සෝවාන්ද මට මේ ඥාන දර්ශනේ තියෙනවද? මේ මට මේ පටිච්චසම්පදාය තේනවද? මට ස්පර්ශ ආයතන හයේ මේ ඇත්ත තේනවද? මට මේක රාග දේශ මොහ උපදින හැටි තේනවද? තේන්න එහෙනම් මේ කිව්වොත් මට එහෙම වෙලා නැහැ කියන තැනකින් තමන්ව රවට්ටා නොගන්න තමන් දක්ෂ වෙන්න. මොකද ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද ප්‍රශ්නේ? පාර මැද්ද ගිහිල්ලා වාහනේ හැප්පුණොත් ඕකලංගේ වරදින් පාර මැද්ද ගිහිල්ලා වාහනේ හැප්පුණොත් මැරෙන්නේ කවුද? ඕකලම. ඕකුළු පාරේ අයිනට වෙලා යද්දි වාහනේ ඇවිල්ලා හැප්පුණොත් වාහනේ වැඩිකාරයගේ වැඩිකාරය ඇවිල්ලා හැප්පුණොත් ඒක මැරෙන්නේ තමයි. පාරේ මැද්ද ගිහිල්ලා තමන්ගේ වැරද්දෙන් හැප්පිලා හැප්පුණත් මැරෙන්නේ තමයි. අනුන්ගේ වැරද්දෙන් හැප්පුණත් මැරෙන්නේ තමයි. ඒ බව මතක තියාගන්න. ඕගොල්ලෝ කිසිම සම්බන්ධයක් නැහැ. අනිත් කෙනයි මාව වැරද්දට දැන්නේ. මෙයා කියපින්නයි අපි කලේ කිවර තමන්නේ තමුගේ කතරට වැටෙන්නේ. තමන්ගේ වැරද්දනොත් අනුන්ගේ වැරද්දනොත් නැරෙන්න වෙන්නේ තමන්ට නිසා. පරිස්සම් වෙන්න වෙනවා. මම අයිනේ ගියත් තමන්ගේ වාහනේ එනවා. එයාට වැරදෙනෝද කියලා තමයි බලාගන්න. තමන්ට වැරදෙනවා විතරක් නෙමෙයි වරද්දා ගන්නවා විතරක් නෙමෙයි අනිත් කෙනාට වැරදෙනවා කියන එක හොඳට බලාගන්න. දැරිලා යාට බැරි වෙලා කාර්යතනයේ පැත්තට වාහනේ පැත්තට කැපිලා වු අහකට බයින්ද බලන්නේ ඉඳ වෙනවා නේද? ඒ වගේ හැම තැනකදීම පරිස්සම කියන්නේ කොහොමදයි? ඒ නිසා මම මෙතන නිකන් කහටොත් මේක කරන්න නෙවෙයි බාහන භාවනා කියලා දුන්න ඕගලන් නොරැවටෙන ලෝකේ ඥානය කියන එක පැහැදිලි කරලා දෙන්න කාරණාව. ඉතින් ඒ නිසා ඕගලන්ට ඕගලන්වම මෙනෙහි කරන්න පුළුවන් කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හය මේ පටිච්චසම්පාදේ හොඳට ඉගෙන ගත්තා. මිච්ඡාදිට්ඨි සම්මාදිට්ඨි කියන උත්තරිත ගත්තා. මිච්ඡාදිට්ඨි කියන එක දැනගත්තා. තමන්ගේ ජීවිතේ මේ ජීවිතේ කියන මේ අද මෙහෙම පිළිගන මානසික මට්ටමෙන් මිච්ඡාදිට්ඨි කියන්නේ කියලා තේරුම් ගත්තා. සම්මාදිට්ඨිය කියන කොට කිසිම කෙනෙක්ගේ මග්ගවද්දයක් ගන්නවා වගේ කෙනෙකු. කෙලින්ම අභිධර්ම පිටකේ ධම්මසංගණේ ප්‍රකරණේ විතරක්ම ගන්න. ඔබල දන්නවද ධම්මසංගණේ ප්‍රකරණේ ඉගෙනගත්ත පමණකින් චුල්ලසෝතාපන්නයි කියලා කියනවා. සෝවාන් වුණා වගේ කියලා. ඥාන දර්ශනයක් ඕනේ නැහැ. ඒ කියන්නේ පමණ ජීවිතේ දකින්න ඕන පෙළ ධර්ම ඉගෙනගත්ත පමණකින්. අපිට නොරවටෙන්න බුදුරජාණන් වහන්සේ දෙන්න ඕනේ දායාදී අහිංසක ලෝකයට දීලා තිබුණා පළ තියෙන්නේ. ඕගොල්ලෝ වර්තමානයේ පෞද්ගලික බණහන්ද සුදත්තන හංගරගේ බණහන්ද කියුවොත් තමයි ඕගලන්ට වරදින්නේ. ඒ නිසා සුදත්තන හංගරගේ බණහන්ද දෙකෝ. සවහන්තුරමගේ බණහන්ද දෙකෝ. ත්‍රිපිටකයේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ කොහොමද? රූපගෙන පෙන්වලා තියෙන ඇත්ත මොකක්ද? ඒක බලන්න. කිසිම වෙලාවක් නැහැ. ඊට පස්සේ ඕගලන්ට උත්තරයක් එනවා. අද මට තේහෙන පෙනෙන මත්තෙමින් ඉඳලා හූ ඇහැට ඇති ඉදිරිපිට වෙන රූපේ මෙන්න මේ මත්තම දකින මත්තම සම්බන්ධනය කරගත්තේ ඉතින්. ඊට පස්සේ ඕගොල්ලෝ දීර්ඝ සමාධි ප්‍රඥා පුරන්න මොකටද නිවන් දකින්න කියලා? අන්නාර පෙන්වපු ඇත්ත දකින මත්තමද මනස ගන්න. තේරෙනවනේ? ඒ මනස ගත්තාම ඒ දර්ශනය නතර වෙලා තියෙන කොතනින්ද? නිවන. ඒ අභිධර්මයේ රූප ගැන පෙන්වලා තියෙනවා නම් ඒ පෙන්වපු මානසික මට්ටම ඒ පෙනීම මට්ටම අපි ඇති කරගත්තොත් ඕගොල්ලෝ නතර වෙලා තියෙන කොහෙන්ද? නිවන. මේ පෙනෙන මට්ටම නතර වෙලා තියෙන කොහෙන්ද? සතරින් ජරා මරණයෙන් මුතර දන්න ජීවිතය අර්ථය. එතකොට භවනා කරනකොට එක දණක ඉඳගෙන හිත සමාධි වැඩි වුණා සමාධි වැඩිවේ විදර්ශනා කලේ සීලයක පිළිතිය මොකටද? ටික ටික මනසේ තියෙන ආශ්‍රව කෙලෙස් ගති දුරු කළා. දුරු කළේ මොකටද? ඇස් ඉදිරි පිටේ යන රූපේ සැබෑම ඇත්ත කියලා. අද මේ වෙලා තියෙන්නේ ඇස් ඉදිරි පිටේ එන රූපේ සැබෑම ඇත්ත ඇත්තමයි. ඒක පේන්නේ නැතුව මනස තුල පුද්ගලීය සත්‍ය, ගේවල් දේවල් කියන කාරණා යෙදෙන කමක් තියෙනවා. ඒකයි සිහි කළ දැනගන්න. මේ රූපේ දැනගන්නවා නෙමෙයි රූපේ දකිනකොටම සිහි වෙනවා, සිහි වෙන එක දැනගන්නවා. දැන් රූප දකිනකොටම සිහි වෙන්නේ මුත් නැත්නම් පවතින දේම දැනගන්න පුළුවන්. ඔච්චරයි වෙලා තියෙන්නේ. මේ සමාධි වැඩි එකට. භාවනා කළේ කෙලෙස් දුරු කරගන්න. තමන්ගේ මනසේ තියෙන ගති ටික අඩු කරගන්න. අඩු කරගත්තේ මොකටද? ස්පර්ශ ආයතන හයේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ස්පර්ශ ආයතන හයේ ඇත්තව කොහොමද? මේට අවුරුදු 10 ගානකට ඉස්සෙල්ලා ඉපදිච්ච කෙනෙකුගේ ඇහක් තිබුණා නම් ඇස ඉදිරියට ආව රූපයක් තිබුණා නම් ඒ එකමයි. අදද ඇහක් තියෙනවා නම් ඇස ඉදිරියට ආව රූප තියෙනවා නම් එකමයි. තව අවුරුදු වර්ෂ බිලියන ගානකින් කෙනෙක් ඉපදිලා ඇහක් හම්බුනොත් ඇහට රූප හම්බුනොත් එකමයි. නමුත් අපිට ලෝකෙ දිහා බැලුවහම එදා තිබුණු දේ නෙමෙයි අද කොම්පියුටර් බලන්න පුළුවන්. අද කොම්පියුටර් තිබුණ එදා කොම්පියුටර් තිබුණේ නැහැ. අනාගතයේ තව තව දේවල් කියලා එදාට වඩා අඩු වැඩිකම් හම්බෙයි ලෝකෙ තුනේ. නමුත් යථාර්ථයේ හෙළවිලාවක් තියෙනවද කියලා බලන්න. නිවන් දකින්න බෑ කියලා කියන්නේ එදත් ආවයස් ඉදිරිපිට වර්ණ සතහනක්, අදත් තියෙන වර්ණ සතහනක්, හෙටත් තියෙන වර්ණ සතහනක්. යථාර්ථයේ තමයි. ඒ එකම තම නැති ලෝකයේ තුල එදා නොතිබුණු බහන්ඩ අද තියෙනවා. කොම්පියුටර් එවගනුව තියෙනවා කියලා අද කියනවා. අද නැති ජීවුණු දේවල් ලෝකෙ හෙට තියෙයි. ලෝකෙටයි තියෙන්නේ. නමුත් යථාර්ථයේ වර්ණ සතහනේ ඔබට කවදාවත් ගිහිල්ලා තියෙනවද කියලා බලන්න. සද්දේ කියන එකක් ගත්තාම කනට ශබ්ද නම් ගැටේ. එදා ගැටෙන කනත් ශබ්දයක්. අද ගැටෙන කනත් ශබ්දයක්. හෙට ගැටෙන කනත් ශබ්දයක්. ඒකමයි. නමුත් එදා ශබ්ද මෙහෙම මෙහෙමයි අද ශබ්ද මෙහෙම මෙහෙමයි කියලා ලෝකෙ වල වෙනස්කම් තියෙන්නේ. නමුත් ශබ්දේ කියන එකෙන් උපත කියලා නැහැ. ඉතින් ඔන්න ඔක තමයි අන්තිමට නිවන් දකින්නවා කියලා තාපත්තකින් ගත්තාම වෙන මොකුත්ම නෙමෙයි තියෙන්නේ මොකද්ද? අපේම ජීවිතේ හැමදාම පැවතුණු හැමදාම පවතින ඒ හැමදාම අපි නොදැක්ක අපිට නොපෙනෙන අපේම ජීවිතය තමයි. බුදුදහම කියලා අපි ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තා වෙන්නේ අපේම ජීවිතේ මිසක වෙන බාහිර දෙයක් ඉගෙන ගත්තා කියලා බුදුදහම ඉගෙන ගත්ත වෙන්නේ නැහැ. අපේම ජීවිත ස්පර්ශ ආයතන හයේ ඇත්ත ඇතිහැටි දැකීමටයි සම්මා දිට්ඨිය කියලා කිව්වේ. ඒ සම්මා දිට්ඨිය කියන එක ඇති කරගන්න තව පැත්තකින් කලේ මොකද ඉස්සෙල්ලා ওই වගේ පෙළ දහම කල්යාණ මිත්‍යාසයෙන් ආගෙන මනසේ තියෙන කෙලෙස් ටික හිනවලා දැම්මා. හින්දාම පෙනෙනවා ඉදින් මේ ඇත්ත.
ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දැන් අපිට රූපයක් කියලා පේන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක දැක්කොත් ඒකද කියන්නේ ස්වාමීන්
වහන්සේ?
ඒක ආදී කියන්නේ.
රූපයක් කියලා පේන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ අසුරු කරගෙන පවතින රූපේ මම කිව්වොත් මේ මේ දික්ටි හරිද? දැන් තමයි උපමාව හැ උපමාව තරම් දෙපත්. දික්ටි ඉන්නේ කෙනවා තින්ද ටිකකුයි පින්දලකුයි දීලා මේ දික්ටියේ චිත්‍රය සමින්ද කියලා. හරිද? මුළු දික්ටියේම පිරෙන්නම වැහෙන්නම චිත්‍රයක් යන්දාම හරිනේ. හරි. දැන් දික්ටිය කියන්නේ චිත්‍රයද? නෑ. චිත්‍ර කියන්නේ දික්තියද? හරි. දැන් මම අහන්නේ චිත්‍රයේ මුළු දික්තියම පෙනෙන්න ඇඟලන දියෙන්නේ දැන්? දැන් දික්තියද තියෙන්න පුළුවන්ද චිත්‍ර නැතුව?
නෑ.
ඈ?
චිත්‍රයද
තියෙන්න පුළුවන්.
ඒක උඩ චිත්‍රයක්.
ඔව්. දික්තියද තියෙන්න පුළුවන් චිත්‍ර නැතුව?
හරි.
චිත්‍රයේ තියෙන්න පුළුවන් දිට්ඨිය නැතුව.
බෑ.
චිත්‍රයේ අහත වගේ තියෙනවා දිට්ඨිය වගේ මොකක්ද නැතුව?
කරි එකක්.
ඔව් නෑ දැන් මේ උපමාවයි. මේ උපමාව. දිට්ඨියට තියෙන්න පුළුවන් චිත්‍රයේ නැතුව. චිත්‍රයට තියෙන්න පුළුවන් දිට්ඨිය නැතුව.
බෑ.
දැන් චිත්‍රයේ කියන දිට්ඨිය උපාදාය කරගෙන තියෙන. දිට්ඨිය අතුරු කරගෙන තියෙන. නමුත් චිත්‍රයේ දිට්ඨියද?
නැහැ.
චිත්‍රයේ දිට්ඨියක් නෙමෙයි, දිට්ඨියේ දිට්ඨියක් නෙමෙයි. නමුත් චිත්‍රයේ දිට්ඨිය අතුරු කරගෙන බව. දැන් චිත්‍රේ බලන්න පුළුවන්. අල්ලන්න පුළුවන්ද?
බෑ, පිටිය අල්ලන්න.
පොඩකින්ද? අල්ලන්න. කලකට වෙන්නේ මම කියන දේ එකින් එක හැමෝම ගොඩාක් දෙනකොට හොදයි මේක. චිත්‍රේ බලන්න පුළුවන්නේ?
පුළුවන්.
අල්ලන්න පුළුවන්ද?
චිත්‍රේ
අල්ලන්න පුළුවන්. හරි. ඇල්ලුවොත් පිටිය අල්ලන්න පුළුවන්. බලන්න පුළුවන්ද? ඇයි මුළු චිත්‍රයම වහගන්නේ? දික්තියම වහගයිද චිත්‍රය ඇඳලා නම්? දැන් මුළු දික්තියම වහලා චිත්‍රය ඇඳලා නම්?
ඇඳලා නම්.
දැන් දික්තිය අල්ලන්න පුළුවන්.
චිත්‍රය
බලන්න පුළුවන්ද? දිට්ඨිය බලන්න බෑ. දිට්ඨිය පේන්නේ නෑ
චිත්‍රේ බලන්න.
චිත්‍රේ ගහයිද? චිත්‍රේ පේනවා අල්ලන්නට දිට්ඨිය පේන්නේ අල්ලන්න. නේද? හරි නේද? දැන් දිට්ඨිය කියනවා මොකද්ද? දිට්ඨිය ඇතුළු කරගෙන පවතින උපාදාය. හදයි. උපාදාය නික දිට්ඨිය නෙමෙයි.
දිට්ඨිය
නෙමෙයි. ඒ වගේ මේ චිත්‍රය දැන් මෙතන තියෙන දිට්ඨිය වගේ පටි ආපෝතේජ වායුක සතර මහා ධාතුවම වහාගෙනම චිත්‍රය තියෙන්නේ. දැන් මේක චිත්‍රේ තේනවා. අල්ලන්න බෑ. අහුවෙනවා. පටිය
තේන්නේ.
මේ චිත්‍රයේ දිට්ඨිය අර චිත්‍රයේ දිට්ඨිය උපාදාය කරගෙන හිටියා වගේ මේ චිත්‍රයේ පටිය උපාදාය කරගෙන
තියෙනවා.
තේරුණා නේද? අන්නෝක තමයි මම කියන්නේ. හරිද දැන් උපාදාය කියන්නේ? දැන් එතකොට රූප මහ භූතද කියලා අහන්න පුළුවන්ද? අපිට ඇහැට පෙනෙන රූප මහ භූතද කියලා අහන්න පුළුවන්ද? ඒ අහුවේ ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපේ දිට්ඨියද කියලා නේ අහුවේ. දිට්ඨිය නෙමෙයි. ඒක තමයි උපාදාය කියලා කියන්නේ. තේරුණානේ? හරි ප්‍රශ්නේ. එහෙනම් ඒ විදිහට ඒකයි ඇහැට පෙනෙනදී අපි නිකමද කිව්වොත් මේ චිත්‍රයක් නම් මුළු පටවියම සතර මහා ධාතුම වැහෙන විදිහට අනුකු චිත්‍රයක් නම් මේ මෙකනේ. ඔගලට කවදාවත් සතර මහා ධාතුම පෙනේ නෑ. මේකට කියනවා චතුර්ණච් මහ භූතන උපාදාය රූප සතර මහා ධාතු නිසා පවත්න රූප. එහෙනම් නමුත් මේ පෙනෙන දේ පටිත වල තියෙන මහ භූතයක් අත දැම්මොත් අත හැපෙන්නේ පටවියේ හැපෙනවා මිසක කවදාවත් කායම් පටිච්ච පොට්ටබ්බේ කියන පොට්ටබ්බේ කියන පටි ධාතුව. කය විදිහ පොට්ටබ්බේ හැපෙන මිසක පෙනෙන දේ අහුවෙන්නේ ඔන්න ඔය ඇත්ත ඔය විදිහටම ඔයගොල්ලෝ දැකපුවාද සම්මාදිට්ඨිය. දැකීම නිවැරදි. ඇත්තටම උත්සයි. බුදුහාමුදුරුවෝ කිව්ව හින්දා නෙමෙයි. ඔය ඇත්ත බුදුරජාණන් වහන්සේ තමයි හොයාගත්තේ ලෝකෙ කියන ඇත්ත. බුදුහාමුදුරුවෝ ඇත්ත නෙමෙයි. අපිට අද ශාස්ත්‍රඥ වහන්සේ ගැන සද්ධාවෙන් බුදුහාමුදුරුවෝ ඇත්තට මොන තරම් ඇත්තද මේ කියලා තියෙන කෙනෙක් ඉමේම කියවි අපිට මේක දැක්කෝ. සවක්ඛාතු භගවතදම් භාගතුනා දෙක ධර්මයේ සෝත්කාර්තයි. භාගතුනා දේශනා කළා තියෙනවා චිත්‍රය කියන එක පෙනෙන දිට්ඨිය නෙමෙයි, පෙනෙන දිට්ඨිය කියන්නේ චිත්‍රය නෙමෙයි. දිට්ඨිය ඇතුළු කරගෙන මේ චිත්‍රය තියෙන්නේ කියලා කියන්නේ. චිත්‍රය කියන එක පෙනෙනවා විතරයි අල්ලන්න බෑ. දිට්ඨිය කියන එක අල්ලනවා පෙන්නේ නෑ කියන එකයි මේ කියලා තියෙන්නේ තථාගතයන් වහන්සේ. චිත්‍රය කියන එක චක්කු විඥාණයට විඤ්ඤායයි, අල්ලන එක කාය විඥාණයට විඤ්ඤායයි. කාය විඥාණයට රූප බෑ, චක්කු විඥාණයට ඒ වගේ තමයි මේ දෙන්නද ඇත්ත. එතකොට ඔබේ හැමදාම මම කතා කරනවා නම් කියන්නේ ඕක. ඉතින් ඕකට ඔය ඇත්ත උපරිම දකින්න ඕන නිසා රූප කලාප කඩ කඩා බැලුවා කියලා ඕක බලන්න බෑ. ඊට පස්සේ වෙන විදිහකට මොනවා මෙනෙහි කරුවත් බලන්න බෑ. රූපකලාප කඩලා හෝ අනිත්‍ය බලලා හෝ දුක බලලා හෝ අනාත්ම බලලා නිවර්ණ ධර්ම අඩු කෙරේ හැකි. කෙලෙස් අඩු කරගත්ත හැකි. අඩු කරගත්තාම ඔය යථාභූත ඥානය කියන එක ඌපරිදි බලන්න තියෙන ගැස්සක වෙනත් කරලා හතල බලන්න බෑ. හිතල බලන්න බෑ. ඒකයි ඔය දර්ශනෙදි කියන ලෝකෝත්තර දර්ශනය කියලා. ඒක ඥාන කෙලෙස් අඩු කරගන්න කරන විදර්ශනා ඥාන ටිකට කියනවා අපි විදර්ශනාව කියලා. නාම රූප බලනවා, අනිත්‍ය බලනවා, දුක බලනවා, අසුරවත් බලනවා කියන ටිකට කියනවා මොකද්ද? විදර්ශනා ඥාන. මේ ටිකෙන් කරන්නේ මොකද්ද? විනීය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දෙක අඩු කරගන්න කරන්නේ. ඒකෙන් ලෝභ දේශ දෙක අඩු කරගන්න කරනවා. ලෝභ දේශ දෙක අඩු වෙනකොට ඒ මනසට බරක් නැහැ. ඇත්තමයි චිත්‍රය වෙන එකක්, දිට්ඨිය වෙන එකක්, චිත්‍රය පේනවා. දිට්ඨිය පේන්නේ චිත්‍රය අල්ලන්න පුළුවන් පෙනෙන එක අල්ලන්න කියලා කිසි සැකයකින් තොරව එයාට හිතන්නේ නැතුව මේ පේන අරමුණේ ඇත්ත පේනවා. ඒක ඇත්ත නිසා ඒ සිද්ධියමයි නේද? ඒක පේනවා. පේනකොට කාමේ නැහැ එයාට. පෙනෙන දේ අල්ලනවා, අල්ලන දේ පේනවා කියන තැනුනේ කාමේ නිර්මාණය කරලා තියෙනවා. මේ ආයතන ටික දෙන් වෙනකොට කාමේ කියන එකෙන් අතහැරෙන්න ඉඳීම එතකොට කියනෝනේ සම්ම කියලා. ඉතින් මේ සඳහා කාම භූමියේ නික්මෙන දේශනාව හේතු වේවා කියලා අදහස් කරනවා.